සාදු. 2019 වසරේ පළවෙනි මාසේ 20 වෙනිදා දුරුතු පුර පසළොස්වක පොහෝ දවසේ සවස් භාගයේ ධර්ම දේශනා සාකච්ඡා භාවනා වැඩසටහන. මේ සියල්ලම එකට සිද්ධ වෙනවා. වැඩිපුර සාකච්ඡාවට බර කරන්න පුළුවන් තමන්ට තියෙන ගැටලු සාකච්ඡාවට ගන්න හොඳ අවස්ථාවක් කරගන්න. හිතලා ගැටලු හදලා අහන්න එපා. තමන්ට ස්වභාවයෙන් තියෙන ගැටලුවක් විතරක් සාකච්ඡාවට ගන්න පුළුවන්. ඇයි එහෙම මතක් කරන්නේ? හිතලා ගැටලු ප්‍රශ්න හදා ගන්න ගියොත් එහෙම අල්ලපු ගෙවල් වල ඉන්න අයට තියෙන ප්‍රශ්නත් අහනවා. ඒක නිසා ඒ වැඩේ කරන්න එපා. තමන්ට නිවන් දැකීමට තියෙන ප්‍රශ්නයක් විතරක්ම අහන්න පුළුවන්. දැන් මෙහි ඉස්සරහට ඇවිදින් සාකච්ඡා කරන්න කතා කරන්න ඕන කෙනෙක් ඉන්නවද? එහෙම කෙනෙක් ඉන්නවනම් අත උස්සලා එන්න පුළුවන් ඉස්සරහට. ඉස්සරහට ඇවිල්ලා කතා කරන්න ගොඩක් අය බයයි. එකක් සෙනග ඉදිරියේ කියන්න කරුණු කාරණා අකමැති. අරයත් බලන් ඉන්නවා, මෙයත් බලන් ඉන්නවා, අල්ලපු වැඩේ කෙනත් ඉන්නවා, අර ගමේ කෙනත් ඉන්නවා. ඒක නිසා තියෙන දේ කියන්නත් අකමැති, අවබෝධයක් තියෙන ගැටලුව කියන්නත් අකමැති. යන්න එහෙම තත්ත්වයක් තියෙනවා. සැබෑ ගැටලුව විසඳ ගන්න කැමති. ඒක මටත් තිබුණා. මට තිබුණත් ප්‍රශ්නයක් මම පිරිස මැද අහන්නෙත් නැහැ, ලේසියෙන් උත්තරයක් දෙන්නෙත් නැහැ. මොකද උත්තරයක් දීලා නිකන් හරි ඒක නෙමෙයි වෙන එකක් කියලා කිව්ව මම පුදුම ලැජ්ජාවන්නේ තියෙන්නේ. හරි ලැජ්ජාවකට පත් වෙනවා. ඉතින් මම ඔකට හරි කැමති නැහැ. ඉතින් මේ ඒක නිසා කෙසේ වෙතත් ඔබේ ගැටලු ඔබම විසඳා ගත යුතුයි. මේ ජීවන කාලය අවසන් වෙන්න කලින් දැන් ඔබේ ජීවන කාලයේ දසවස් 4ක් 5ක් 6ක් පහු කරපු අය, 7ක් පහු කරපු අය මෙතන ඉන්නවා. තව බොහෝම සුළු කාලයයි. වය ධම්මා සංඛාරා අප්‍රමාදේන සම්පාදේත. සංස්කාරක ධර්මය ක්ෂය වී යනවා, නැති වී යනවා. අප්‍රමාදය මේක තේරුම් ගන්න කියලා කියනවා. ඔබට ආවේනික විදියකට ඔබේ සිත තේරුම් ගන්න. ඔබට ආවේනික විදියකට ඔබේ සිත තේරුම් ගන්න. ඒකට මේ බුද්ධ ආගමම ඕන නැහැ. ජීවිතේ තේරුම් ගන්න බුද්ධ ආගමම අවශ්‍ය නැහැ. හිමුනොත් ඉතින් ලෝක වෙන කාටවත් ඒ සත්‍යය අයිති නැති වෙනවා. සත්‍ය කියන එක ස්වභාවික දෙයක්. ඒක කොතනක් තියෙන දෙයක්. ඉතින් ඒක බුදුන් වහන්සේ මතු කර බව ඇත්ත. නමුත් බුදුන් වහන්සේ මතු කරපු එක දැන් ඒක විනාශ කරලා ඒක වෙනම ආගමක් කරලා වෙනම දෘෂ්ටි ජාලයක් හදාගෙන එක්තරා කට්ටියක් ඒක ජාතික වස්තුවක් කරගෙන ඉන්න එක ඒක වෙනම කතාවක්. ඒක පැත්තකින් තියලා අපිට ස්වාධීනව මනුස්සය හැටියට මේකට කියන්න පුළුවන් ජීවිතය තේරුම් ගැනීම. ජීවිතය තේරුම් ගැනීම. එතකොට ආගමක් නැතුව මේක තේරුම් ගන්න උත්සාහ කරපු අය ඉක්මනින් තේරුම් ගත්තා. මම උත්සාහ කරේ ආගමක් නැතුව තේරුම් ගන්න. මට වුමනා වුණේ බුද්ධ ආගමවත් වෙන ආගමක්වත් නෙමේ, හිතේ සහනයි. මං ආගමක් නැතුව තේරුම් ගන්න උත්සාහ කරේ. ඒක තමයි බුදු වදන. මොකද බුදුහාමුදුරන්ගේ බුද්ධ වංශයේ කියන එකේදී ඔයක ආගමක් නැහැ. දැන් ආගමික කෝණයකින් මේක බලන්න යන අයට ටිකක් අමාරුයි වැඩේ. ඒ දෘෂ්ටි වලින් අයින් වෙලා ලේසි නෑ එන්න. ඇයි හේතුව? ඒ තමන් ගත්ත සම්ප්‍රදායට අනුවමයි යා බලන්නේ. සම්ප්‍රදායට නොගැලපෙන විට සත්‍යද අසත්‍යද වැඩන්නේ නෑ. තර්කයට ගැලපෙන නිසා ගැලපෙන්නේ නැති නිසා ගන්නෑ. සම්ප්‍රදායට ගැලපෙන්නේ නැති නිසා ගන්නෑ. ඔන්නෝකයි වැඩි. එතකොට තමන්ගේ තර්කයට නොගැලපෙන ඕනම දෙයක් එක්ක යාට වෛරය උපදිනවා. තමන්ගේ දෘෂ්ටියට, තමන්ගේ තර්කයට, තමන්ගේ වාදයට, තමන්ගේ ආගමට නොගැලපෙන ඕනම දෙයක් එක්ක මොකක්ද ඇති වෙන්නේ? තරහ, වෛරය ඇති වෙනවා. ඉතින් මේ ලෝකෙ වෙලා තියෙන එක උප්පත්තියෙම මොනම ආගමක්වත් නැහැ කියන එක පිළිගන්නකෝ ඉස්සෙල්ලා. දැන් මෙතන ඉන්නෝනේ මොනවද මිඩ්වයිෆ්ලද කවුදත් ඉන්නව මෙතන කීප දෙනෙක් කියලා කතා කරා. එතකොට ඒගොල්ලෝ දන්නවනේ මේ උප්පත්තියෙම මේ ළමයෙකුට මොකක්වත් ආගමක් තිබ්බේ නැහැ කියලා දන්නවනේ. ඒ වගේම දරුවන් බිහි කරපු අම්මලා ඉන්නවා. ඒක උප්පත්තියෙන් ඒ ළමයට ආගමක් නැහැ. මොනම දෙයියෙක්වත් දෙන්නේ නැහැ. දෙන්න ඔය ආගම් සාස්ත්‍රවරුන්ගේ කොළ කෑලි ටිකක් ළඟට මෙහෙම ගුලි කරලා කටේ දාගන්නේ. බුදුහාමුදුරු දුන්නත් කටේ දාගන්නේවි, ජේසුස් වහන්සේ දුන්නත් කටේ දාගන්නේවි, නැත්නම් ඉරලා දාවි. එයා දන්නේ. එතෙන් තෙන්න ඉස්සෙල්ලා කොතෙන්ට තෙන්නවලු? පොඩි ළමයාගේ තත්ත්වයට. අර ආගමක් නැති දවසට එන්න. ඒකත් කිව්වොත් බඩට දෙයියෝ එවන්නේ, ඒ නිසා දෙයියෝ එහෙම්ම එවන්නේ, ඒ ආගමට දාලා එවන්නේ කිව්වොත් එහෙම ඒකත් පිළිගන්නවා. හරි අමාරුයි ඉතින්. දැන් මම දැක්කා එක ආගමික කරණය කරන එක ක්‍රියාවලියක් මේ දාලා තිබ්බා මේ වීඩියෝ එකක්. ඒකෙදි මේ ගාථාව මේ පාඨය කියන්න කියලා ඉතින් ඒ භාෂාවෙන් ඒ පාඨය කියනවා. හරි දැන් ඔයා අපේ ආගමේ දැන් ඔයා මේ ආගමට කුණුදුල් අද ඉපදිච්ච දරුවා වගේ කෙනෙක් ඔයා. ඔයාට කිසිම පාපයක් නැහැ. ඔක්කොම පව් ඉවරයි. දැන් ඔක පිළිගන්න ඕන අරයා. එයා අපිනම් සාමාන්‍යයෙන් අවුරුදු 10කට වැඩි කට්ටිය ආගමේ ඉඳලා දෙවියෝ පව් කමා කරන්න ඕන. දැන් ඔයා නෑ එහෙම දෙයක් කරන්න ඕනේ නෑ. ඔයා අද දැන් උපන් ළමයෙක් වගේ කිසිම පවක් නැහැ. ඔයා දැන් පාරිශුද්ධයි. කොහොමද ඒ වගේ නිකන් අදහසක් දුන්නාම ආසයි නේද? මාත් මොකක් හරි පාඩයක් කියන්න. පාඩේ කියලා ඉවරයි කියනෝ. දැන් ඔයාගේ ඔක්කොම පව් විවරයි. දැන් ඔයා පාරිශුද්ධයි. එහෙම කියලා ගියාට, ගෙදර ගිහි ගියාට පස්සේ අර සුපුරුදු ඒවා මතක් වෙනවා. මානසික ගැටලු තියෙනවා. පීඩන එනකොට එතකොට ඇවිල්ලා කියන්න ඕන අර කියපු එක්කෙනාට මේ තමුසෙ කිව්වට මේ ඔක්කොම ඉවරයි කියලා කෝ නෑනේ. මට අර ප්‍රශ්න තාම දිනවනේ. ගැටලු තියෙනවනේ. ඊට පස්සේ කියයි දෙයියෝ හරියට අදහන්නේ නැති නිසා කියයි. නෑ හරියට අදහුවයි කියයි. එහෙනම් ඔයා කිල්ලට අහුවෙලා කියලා කියයි. මොකක් හරි එකක් කියයි. මන්ත්‍රා ගුරු කංකාරයන්ටත් එහෙම තියෙනවා. ඒ නිසා මේ ලෝකේ මහා මලකඩේ අවිද්‍යා පරමම් මලං. මේ මලකඩේ නිදහස් වෙන්න අපි පුදුමාකාර විදිහේ මහන්සියක් වෙන්න ඕන. හරි. කාටහරි කතා කරන්න පුළුවන්. දැන් මේ මග දියුණු වෙන පිරිසක් ඉන්නවා, මග වඩපු පිරිසක් ඉන්නවා, ධර්මයේ පිළිබඳව අදහසක් තියෙන අය ඉන්නවා. ඒ ඇත්තන්ගෙන් පොඩි කතා බහක් ගමුද මේ වැඩේ ආරම්භ කරන්න. මේ මම්ම කියලා හරියන්නේ නැහැ මේ වැඩේ. නේද? මේ ඇති වෙච්ච බුදුන් අයගේ ප්‍රකාශයට අනුව විකෘතිය. ඒ විකෘතිය මොන වගේද කියලා අනිත් අයටත් දැනගන්න ඕන. කොහොමද තමන් විකෘතියට පත් වුනේ කියලා. ටික ටික කවුරු කවුරු කතා කරමු නේද? කොහොමද විකෘතියට පත් වෙන්නේ කියලා. බලන්න ඔබතුමිය ටිකක් කතා කරනවා. ආ. ඊට පස්සේ මම දිගට යනවා මේ ඩොක්ටර්ස්ලා දෙන්නටත් යනවා. කොහොමද ඩොක්ටර්ස්ලා මේ විකෘති වුනේ කියලා බලන්න.
හෙරුවන් සර්ණයි. ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මේ ආගමක් හොයාගෙන මේ ආගමකට කොටු වෙලා ඉන්නේ නැතුව.
ඔව්.
මම ආවේ ආගමක් හොයාගෙන නෙමෙයි.
එහෙමයි.
මම කවුද කියලා හොයාගෙන.
එහෙමයි.
ටර්නින් පොයින්ට් එකක් වෙන්න ලොකු හේතුවක් ඒක. මට හිතෙන්නේ අනිත් අයත් මම කවුද කියන එක හෙව්වොත්
හරියට හරියට.
අනිත් එක ගොඩක් මම මට ආදරේ. ඒක නිසා මම අපහේ බය දැක්කා. මේ ධර්මයේ මේ ධර්මය අවබෝධ කරගන්න කියන එක නෙමෙයි මට ආවේ. මේ මේ මේකේ ඇත්ත තත්ත්වය දැනගන්න.
මොකද්ද සත්‍ය කියන එක? ධර්ම අවබෝධය කියන්නේ මොකද්ද? ධර්මය කියන්නේ මොකද්ද? මොකක්වත් දන්නේ නැහැ. මේ මගේ තියෙන ප්‍රශ්නේ විසඳෙන්න ඕන.
එහෙමයි සර්.
අන්න හරි. ඒක එහෙම කිව්වා.
මොකද මට ගොඩක් දන්නේ නැහැ. මම ওই පොඩ්ඩක් මේ බෞද්ධයකේ අහපු ඒවා තියෙනවා. ස්වාමීන් වහන්සේලා දෙන්නෙක්ගෙන් විතර මම අහලා තිනවා. ඉතින් මට ගොඩක් ඔළුවේ තිබුණ නැහැ දේවල්. මම ෆ්‍රී වගේ මෙතනට ආවේ. ඉතින් මම ගොඩක් දේවල් දැනගත්තා මෙතනින්. අනිත් එක ගොඩක් විදර්ශනාව කරන්න ඕනේ. මේක දැනගන්න
ඕන. නුවණින් බලන්නම ඕන. මේ විදසුන් නුවණ නැති කෙනෙකුට මේ ශාසන ධර්මයේ අධිගමයක් නැත. එකයි ලෝ පහළ වෙන බුදුවරුන්ගේ දේශනාව. නුවණින් බලන කෙනාට තමයි කරුණෝල ගුණාගුණ පෙනිලා එයාගේ මනස නිවැරදි තැනට ගන්නෙ. ඔව්. අනිත් අයටත් මොනවහරි කියන්න ඉතින් උපකාරක නෑ කියන්න බෑ. අනිත් අයට කොහොමද මේ ඔබතුමිය යංගිසි ගමනක් ඇවිල්ලා යම් සෑහීමක් භුක්ති විඳින කෙනෙක්. එහෙමද? එහෙමද? හරි. ඒක මම නෙමෙයි කියන්න ඕනේ ඒක විඳින කියලා. එහෙමද නැද්ද කියලා ඇහුවේ. එතමේගේ ආගමික පසුබිමත් වෙන එකක් මොළේදී. නමුත් එතුමිය ඒක අර නිදහස්ව බලලා, මොකද අර බෞද්ධයෙක් කියන ස්වරූපයෙන් බලන්න නැතිව නිදහස්ව බැලුවා. මේ වැරද්දක් තියෙනවා නම් හොරෙත් අල්ලගෙන යන්න ආවේ. ඒකත් කියලා ආපෝ වැඩක් නැහැ. එහේ මේ මේකම් කරන්නේ මෙහෙම කියලා ඒවත් කියනවා. ගියා වැරදුනා නම් ඉතින් හරි දේ හම්බුනාම හරි දෙයිත් කියනවා, වැරදිලි කියනවා, වැරදිත් කියනවා. ඉතින් ඒ දෙකටම ඇලින් ආවා. නමුත්
ඇත්තමයි ස්වාමීන් වහන්සේ ඒක.
ඔව්.
මේ මම ගියේ තැන්වල මම ස්වාමීන් වහන්සේ දෙනමක් ගාවට ගිහින් අහපොය මට දැනුණා එතන හරියන්නේ නැහැ කියන එක.
හරියට හරි.
මම මෙතන රැඳුනේ මට දෙයක් යමක් ඇත්තටම දැනුනේ හින්ද.
ඔව්. එහෙමයි. ප්‍රත්‍යක්ෂතාවය සාක්ෂි නැහැ. ඉතින් ඒ උනාට කියන්නේ අර පුතජන භික්ෂුන් ඉරිසියා සහගතව බලන කට්ටිය ඉන්නෝනේ දැන් ගිහියොයි පැවිද්දෝ දෙපාර්ශ්වෙම. ඒගොල්ලෝ කියන්නේ තෝ ඔය ඇත්ත ඔය රැවටිලා ඔය මුලා වෙලා කියලා කියන්නේ. දැන් ඔබතුමිය මුලා වෙච්ච කෙනෙක්. ඉතින් ඒ වගේ දෙයක් ඔබට කිව්වොත් එහෙම ඒ වගේ කෙනෙක් ඇවිල්ලා ඔබ මොකක්ද දෙන උත්තරේ?
මම හිතන්නේ මං hina වෙලා ඒක මං hinaවකින් දුන්න දෙයක්. එයාට තේරෙයි මම කොතනද ඉන්නේ කියන එක. මොකද මම වචන වලින් එයාට ප්‍රකාශ කරලා මට ඕනේ එයාව රිද්දන්නවත් තව ටිකක් එයාට තරහ ගස්සන්න. මං hinaවකින් දුන්නොත් එයාට දෙයක්. එයා තේරුම් ගනි මේ මොකද්ද මං කියන්නේ කියලා.
දැන් ඕකට මම මේ වචනයක් හදනවා. අසහනකාරී ප්‍රകൃතියට වඩා සහනශීලී විකෘතිය සපයි කියලා. නේද? අසහනකාරී ප්‍රകൃතියට වඩා සහනශීලී විකෘතිය සපයි. ආන්දරණේ කිව්වහම ඉතින් ඒත් පිළිගන්නේ. ඒත් ඒක තේරුම් ගන්න ලේසියෙන් කෙනෙක්. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ගේ විපත ඒක.
එහෙමයි.
තමන් ඒක තේරුම් ගනිද්දී අපේ ආධ්‍යාත්මය තුළ අපිට නිවීමක් තියෙනවා. අපේ ගැටලු විසඳුණා. අපේ හිත නිදහස් වෙලා ගියා. අපේ දෘෂ්ටි නැති වෙලා ගියා. අපේ සංකල්ප මතවාද නැති වෙලා ගිහිල්ලා අපේ මනස තදින් අල්ලගෙන තිබුණු දේවල් දැන් ගිලිහිලා ගිහිල්ලා අපේ මනස මේ පා වෙනවා වගේ නිදහස් වෙන තත්වයකට පත් වෙලා තියෙනවා. ඒ සුවය අපි විඳිනවා. දැන් නමුත් ඒකෙන් අදහස් වෙන්නේ ලෝකේ ඉන්න අයට ඔක්කොටම ඇයිල ටොකු වෙනලා යන්න පුළුවන් මේ රෙදි අපුල්ලගෙන යන්න පුළුවන් කියලා මේ අපිට නින්දා අපහාස කරලා යන්න නිග්‍රහ කරලා යන්න පුළුවන් කියලා කියන්න බෑ. සම්මුති ආකාරයෙන් ඒ පෞරුෂයකින් වැඩ කරන අතර නමුත් ආධ්‍යාත්මික වශයෙන් අපි බොහොම නිදහස් සාධාරණ තැනකින් බලන්න පුළුවන්. අසත්‍ය සත්‍ය කරන්නේත් නැහැ. සත්‍ය අසත්‍ය කරන්නේත් නැහැ. කොයිව හරි ආගමකින් සත්‍ය ප්‍රකාශ වෙනවනම් එතෙන්දී මම කියනවා ඒක සත්‍යයි. කොයිව හරි තරගේ යම් කෙසේ අසත්‍යයක්ද මතුවෙන්නේ මේක බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා හරි බොරුවක් නම් කියන්නේ ඒක නූනට දාලා බලනෝ ඒකේ තියෙන ප්‍රභේදන මේ සංසන්දනය කරලා බලනෝ ඒකේම තමයි. තේරෙනවද? මමම ඒක කරනවා සමහරවිට. මම දළදා වහන්සේ බලන්න ගිහිල්ලා එක සැරේයි ප්‍රදර්ශනය කරද්දි මම බලන්න ගියා. ළඟටම ගිහිල්ලා ඇහුවා මම ඇහුවා මේකද බුදුහාමුදුරන්ගේ තත් කියලා. එතනට බාරකාර හාමුදුරන්ගේ උන්වහන්සේ කිව්වා ඔව් කියලා. මං කිව්වා මෙච්චර ලොකු දත කටේ තිබුණා යකෙක් වෙන්න බෑ. යනෝ යන්න වදිනවනා වදිනවනා යනෝ නැත්තම් යනෝ යන්න කිව්වා. මං ඉතින් ගියා යන්න වැඳලා. කරන්න දෙයක් නැහැ. ඉතින් මට පේන දේ මම පොඩි එකා වගේ යවුවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඒක එහෙම තමයි පොඩි වුණේ. අනිත් එක ඒක පේන දේ පේන විදිහට අහනවා ඉතින්. නමුත් අපිට ප්‍රෙෂර් කරනවා පිළිගන්නේ මේක. අද අපි යව මේක. ඉතින් එහෙම නැමෙන්න පුළුවන්ද මේ ස්වාධීන ජීවිතයක් අපි අරගෙන මේ සදාකාලික ජීවත් වෙන්න ආව නෙමේ කිසිම ආගමකේකටවත් කිසිම ජාතියකට සංස්කෘතියකට අපිව මෙහෙම වහලෙක් කරන්න ඉඩ දෙන්න එපා. ඥානවන්ත මිනිසුනේ කිසිම කෙනෙකුට ඈ දැන් ඔයත් මේ තුල ස්වාධීනත්වයක මේ තේරුම් ගන්න දේවල් මිසක් මේක මේ ආනන්ද හැමදරන්ට පක්ෂපාතීව තේරුම් ගන්න දෙයක් මේක තියාගන්න එපා. ඒක එහෙම වුණොත් ඒක අමෝලික සදාකාරවති සද්දා කියන්නේ ආකාර කරුණු කාරණා සාධක සියල්ල හේතු සාධක කරගෙන ආකාරවති. ඒකේ තියෙන ස්වરૂපයේ තේරුම් අරගෙන ඒක තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කරලා තේරුම් ගන්න එක තමයි කියන්නේ ආකාරවති සද්දා. ඒ නිසා මාහට ඉන්නවනම් ඉන්න නායක පිරිසක් ඉන්නවා අවබෝධයෙන් ආකාරවති සද්ධායෙන් අන්නේ පිරිසට තමයි ප්‍රබල අවෙච්ච ප්‍රසාදය තියෙන්නේ. ඒක නොනැසෙන අවෙච්ච ප්‍රසාදයක් බවට පත් වෙන්නේ ආකාරවති සද්ධාව තියෙන නිසා. ඒක මොනම හේතුවකින්වත් කඩන්න බෑ. දැන් ගොඩාක් කඩන්න පුළුවන් මේ හාමුදුරන ගැල්ලම ඉන්නවයි කියලා කිව්වොත් නේ. එක එක නෙමෙයි හතක් ඉන්නවයි කිව්වත් කැදෙන්නේ නැහැ. ඕකද ඒක කමන්නේ. ආමුදුර ඒකත් මොකක් හරි අර්ථ සම්පන්න විදියට කරනවා ඇති කියලා කියයි. මොකද හේතුව එහෙම කැඩෙන එකක් නෙමෙයි. දැන් උගලන්ට ආමුදුරුගේ රේ තියෙන්නේ රැට කෑවයි කිව්වහම කැඩෙන සද්ධාවන් නම් මොකද්ද ඒකේ තියෙන ප්‍රතිඵලය? තේරුණානේ? ඒක මොකද්ද තියෙන ප්‍රතිඵලය? ඒකයි බලන්න. දැන් මම ගුරුවරයෙක්ගෙන් අභිධර්මයේ ඉගෙන ගන්න යනකොට මට එක්කෙනෙක් කියනවා ගිහිල්ලා ඔයාගෙන් ඉගෙන ගන්න යන්න එපා කිව්වා. මම අහුව ඇයි කියලා. එතකොට කිව්වා ඔයාට ඔය ඉන්නේ දෙවෙනි කසාදේ කිව්වා. මං කෝ ඉතින් මං මේ කසාදේ රෙජිස්ටර් නෙමෙයිනේ. ඒක දෙවෙනි කසාදේ නෙමෙයි. යාගේ 10 වෙනි එක උන මට ප්‍රශ්නයක් නැහැ. මං යන්නේ ඉගෙන ගන්න. මං අහන ප්‍රශ්නට උත්තරේ හම්බෙනවා මට එච්චරයි. කසාදේ වෙනම එකක් යාගේ. ඉතින් දැන් අර ඒ වගේ දේවල් වලින් අපි කඩා ගන්න ගියොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒ නිසා ආකාරවත්ී සන්දහාවක් ඇති වුණාට පස්සේ ඕය තියෙන රැට කෑවයි අරකයි මේකයි වහලා උඩ හිටියයි මේ 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 පාර දිව්වයි වාහන රව කරයි මොනව හරි කියලා ආරංචි වුණා කියලා ඒක ප්‍රශ්නය නෑ. ඒක දෘෂ්ටිය මත තියෙන දෙයක්. ඒක දෘෂ්ටිය මත තියෙන දෙයක්. ඒක මිනිස්යාගේ මානසික රෝග. සමාජයේ තියෙන මානසික රෝග. ඒක ඉතින් මේ දකින මිනිස්යාගේ තියෙන දෘෂ්ටිමේ ප්‍රශ්නයක් නිසා වෙන දෙයක් නෙමෙයි. ඒක හදන්න බෑ අපිට. ඉතින් ආකාරවතී සන්දහාවක් ඇති වුණාන පස්සේ ආධ්‍යාත්මය තුල එකක් තමන්ගේ පැත්තේ දෘෂ්ටි නෑ. අනිත් එක දකින්න මේ විදියටම අනිත් උත්තමයා ළඟත් මීටත් වැඩිය හොඳට මේ දෘෂ්ටි නෑ. මේ දර්ශනය තියෙනවා. මෙන්න මේ දර්ශනය තුලින් තමයි වැඩ කරන්නේ. මේ දර්ශනය තුලින් තමයි ක්‍රියා කරන්නේ. මෙන්න මේ සිතෙහි තුල තමයි පීඩා තමයි වාසය කරන්නේ කියලා හොඳටම දන්නවා. ඒ නිසා කවදාවත් කවුරුත් බුද්ධිමත් සමාජයක විශ්වාස කරන්නේ නැහැ. ඒ කියන්නේ බිල් ග්‍රේට් රුපියල් 10ක් හොරගම් කරයි කියලා කිව්වොත් කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. ඔයගොල්ලන් ගේකට ඇවිල්ලා යනකොට කවුරු හරි කෙනෙක් කියනවා අර බිල් ග්‍රේට් ඇවිල්ලා මේ අර ගෙදරක තිබිච්ච රුපියල් 5000ක් හොරගම් කරන් ගිහිල්ලා කියලා හැමතැනම ආරංචියක් යවනවා. දැන් ඔයගොල්ලෝ විශ්වාස කරනවා. ඒ කීයකටවත් අපි විශ්වාස කරන්නේ නෑ. මොකද හේතුව මේ මනුස්සය කවදාවත් රුපියල් වලින් ගනුදෙනු කරන කෙනෙක් නෙමෙයි. ඩොලර් වලින් ගනුදෙනු කරන්නේ. ඒ මනුස්සය රුපියල් වැඩක් වෙන්නේ නෑ. ඒ මනුස්සයට ඒ ගාන වැඩකුත් කවකුත් නෑ. ආගේකුත් නෑ. ඒ වෙලේ දෙයක් කරන්නෙම නෑ. මොකද හේතුව ඊට වඩා මහා ලෝකේ ඉන්න පෝසතා කියලා. ඒකයි දේ. ඉතින් ඒ වගේ මේ සංස්කාරක ලෝකයේ මේ විදියට නොයලෙන මේ ගුණය පහල කරගත්තට පස්සේ මේ ලෝකේ මේ සංස්කාර ගුණයක එහෙම ඇලුනයි කියලා කවුරු මොනවා කිව්වත් ඒක එහෙම එකක් වෙන්නේ නෑ. අපි දන්නවා ඒක එහෙම ඇලීමක් නෑ කියලා. එහෙම බැඳීමක් නෑ කියලා. එහෙම උපාදානයක් නෑ කියලා අපි චිත්ත සංතානය තුළම ප්‍රත්‍යක්ෂ කරනවා, අවබෝධ කරනවා. දැන් බලන්න ડોක්ටරත් කොහොමද කියලා කතා කරන්නේ. ડોක්ටර්ගේ විකෘතිය මොන වගේද?
අවසර 2015 වසරේ මගේ ජීවිතේ තරවුම් ලක්ෂයක් ආවා. එහෙම. මට එතකොට එකම හිතවිල්ලයි හිතට ආවේ මගේ පහුගිය බවවලදී මේ වගේම මම දුක් විඳිති. සැමියා හිමි වීමේ තවත් ඉස්සරහට මේ දුක විඳින්න අවශ්‍ය නැහැ කියන එකයි මගේ හිතට ආවේ. ඊට පස්සේ ඉතින් මම බෞද්ධ පොතපත කියෙව්වා. බෞද්ධ ඥානාලිකාවේ තමයි මම ගොඩක් ඇහුවේ. නමුත් මම හොයන දේ ඒවයි නැහැ කියන එක මට තේරිලා ඉන්නකොට තමයි මේ ડોක්ටර් සීතා ඉංග්‍රීස් මාව මෙතෙන්ට එක්කගෙන ආවේ. මුලින් ඉතින් මට කිසිම දෙයක් මෙතන වැටහුනේ නැහැ. මගේ ඔළුවේ අකායි කම්මල වගේ ඒ කාලේ මේ නිශ්ශබ්ද ඉන්න තියෙන වෙලාවට මට මොකක්වත් විදර්ශනා කරගන්න බැහැ මුලින්ම. ධර්මයේ පැහැදිලි වෙන්න මට හරිම ආස හිතුණා. ඊට පස්සේ මම මගේ ගෙදර ඇත්ත එක්කත් කිව්වේ මට අමෘතය වගේ මෙතන දහම ඇහෙන්නේ කියලා. එහෙම බණ අහගෙන යනවා. ගියාට එක දවසක් මෙතන මෑණියෝ කෙනෙක් ඇවිල්ලා එයාගේ අත්දැකීම් විස්තර කරා අර මිනි පෙට්ටිය වැටිලා හිටපු ඒ කතාව කිව්වා. ඒ වෙලාවේ මට කොහෙන්ද මන් දැනේ මගේ හිතන ආපු සිතුවිල්ල මාරයා කැමති මම ජීවත් වෙනවා නම් මම බුදුහාමුදුර කැමති මම හැරෙනවා නම් මම කරන්න ඕන මාරා කැමති දෙයක් නෙමෙයි බුදුහාමුදුරුවෝ කැමති දෙයක් කියලා මට හිතුණා. ඒක නම මම මැරෙන්න ඕන කියන එක. ඊට පස්සේ මම ස්වාමීන් වහන්සේට කියන්න දේශනා අවසානයේ ඔතෙන් තහවහම ස්වාමීන් වහන්සේ මම මුකුත් කියන්නත් කලින්ම කිව්වා දැන් විදර්ශනාව හරි කියලා. දිගටම තින් ධර්මය අහගෙන ගෙදරත් මම ගොඩාක් බණ ඇහුවා. පුළුවන් හැම වෙලාවෙම මම ඒක තමයි කරේ ගෙදර ඉන්නකොටත්.
කියන්නේ දැන් මන ඇහුව කියන එකත් ඒක හරියට දැන් ඇහුව මොකද්ද තේරුනේ මොකද්ද කියලා පොඩ්ඩක් කියවනා.
මම මාවම පැහැදිලි කරගත්තා යන ගමනේ දිගට යනකොට මම මාවම පැහැදිලි කරගත්තා.
ඔව්
ටික ටික මගේ මම නොදැනුවත්වම තමයි හැමදේම වෙලා තියෙන ස්වාමින්වහන්සේ මම ඕනකමින් කිසිම ඕනකමින් කරපු දේවල් දෙකයි තියෙන්නේ.
ඔව්
එකක් දේශනා අහපු එක.
ඔව්
අනිත් එක යෝනිසෝමනසිකාරයෙන් ඒව හැවුවා. ඒ දෙක තමයි ඊට පස්සේ අනිත් හැමදේම මම නොදැනුවත්වම තමයි වෙලා තියෙන්නේ. කියන්නේ අතහැරීම නොදැනුවත්වම
අනිවාර්යයෙන්ම නොදැනුවත්ව සිද්ධ වෙන්නේ ඒක. හිතාගන්න බෑ කාලයක් ගියාට පස්සේ මොකක් හේතුවෙන් මේ නිදහස ලැබුණද කියලාත් හිතාගන්න බෑ. මම ගියේ ගමම් මොක මොකද්ද මොනවද කරේ කියලාවත් එයාට හිතාගන්න බෑ. මොකද හේතුව ඒක අර ඉන්ද්‍රියන්ට සාපේක්ෂිත නොවන ක්‍රමයකට මේ කුසලය මේ වැඩෙන්නේ. මේ දහම වැඩෙන්නේ. ඒක නිසා අර කියනවා වගේ අපේ ડોක්ටර් කියනවා වගේ මේ නොදැනුවත්ව මේක වැඩෙන්නේ. ළඟ ඉන්න සාවින්වහන්සේ කෙනෙකුත් මේක දැක්කා. දැක්කට පස්සේ උන්වහන්සේ ඇවිල්ලා අහනවා මේ පරිවර්තනයේ උනේ කුමක් කරලා කුමකින්ද මොන හේතුවකින්ද කියලා මට කියන්න බෑ කිව්වා. ඒක මහා පුදුම දෙයක් කියලා කිව්වා. ඇයි ඒ වෙනස සිද්ධ වුනේ? මොකද්ද ඔබ වහන්සේ ඇවිල්ලා විනාඩි 45 කතා කරලා ගියා මම වෙන මිනිස්සෙක් වුණා. ආ වෙනම කෙනෙක් වුණා කිව්වා. ඒ ආධ්‍යාත්මයේ සොයමින් සිටියේ ආධ්‍යාත්මික සොයමින් සිටියේ. ඉතින් ඒ උදව්ව කරේ මේ ගේට්ටුව ස්වාමීන් වහන්සේ නමක්. මේ ඉතින් මම මහාන වෙන දවසේ උන්වහන්සේත් ගිහි මමත් ගිහි ඒ කාලේ අපි එක කුටිපේලියකට භාවනා කරමින් හිටියා. ඉතින් මගේ මහාන පින්කම උදේ මම ඉතින් ඇසනල සෙවුට් එක ඇඳගෙන ලෑස්ති වුණා මහාන පින්කමට සහභාගී වෙන්න. හඳුන් එතන බුදු කුටියේ පහම්පත්තු කරලා හඳුන් කූරු මේ පත්තු කළා. මේව කරනකොට මේ මගේ නැෂනල් සූට් එක හඳුන් කූරු වලට පිච්චුණා. ඊට පස්සේ අර මහත්තයාගේ නැෂනල් එකක් තමයි මට දුන්නේ ඇඳයි යන්නේ. ඉතින් මට ඒකේ ලැබුණේ සලකන්න මං ගිහිල්ලා එයා ඊට පස්සේ මට වඩා ගුණ පස්සේ මහන උනේ. මං ඒකේ නේගුණේ සලකන්න මට එදා නැෂනල් සූට් එක දුන්නනේ. ඒකට ගිහින් බණ කිව්වා. දැන් ලේසි නෑ නේද? ඉතින් මේකට ගිහින් බණ කිව්වා. ඉතින් ඒ අවබෝධය ඒ සහනේ ළඟට ලබන ඊළඟට චිත්ත ඒකාග්‍රතාවයක් කරගන්න සාමාන්‍ය භාවනාවක් කරන්න පුළුවන්. බොහෝම සුළු දෙයකින් ඉක්මනින්ම හිත සමාධිගත කරගන්න පුළුවන්. මොකද ඇතුලේ කුණු ටික අස් කරගත්තට පස්සේ පුංචි ආනාපාන සති භාවනාව පුංචි කරුණා භාවනාවක් කරපු ගමන්ම හිත සමාධිගත වෙනවා කියන්නේ වෙනතුරු නිවිල යනවා සම්පූර්ණයෙන්ම. අර බාහිර තියෙන කුණු ටික ඔක්කොම අයින් වෙලා ඉක්මනින් යනවා. මොකද අර ඇතුලින් දැවි දැවි එන ස්වභාවය නැති වෙනවා. හරි ලේසියි ධර්මයේ කරුණ අවබෝධ කරගත්ත genuට සමාධිගත කරගන්න හිත හරිම ලේසියි. විනාඩි 15 යනකොට සමාධිගත කරන්න පුළුවන්. ඒ කියන්නේ කූල් කරන්න පුළුවන්. කූල් කරන වේගය වැඩි. මොකද අර ගිනි ගන්න වේගය සම්පූර්ණයෙන්ම හරි යටි සිතෙහි තියෙන ස්වභාවයෙන්ම දුර වෙලා තියෙන්නේ. යා අනිත්‍යයි කියලා දැක්කේ හිත. බාහිර දෙයක් නෙමෙයි. මොකද්ද අනිත්‍ය? හිත. මමෙක් නැහැ කියලා දැක්කේ හිතේ. ඈ මමෙක් නැහැ කියලා දැක්ක පංචස්කන්ධේ. මමෙක් නැහැ කියලා දැක්ක හිතේ. මමෙක් නැහැ කියලා දැක්ක ඉන්ද්‍රයන්වල. දැක්ක නේද? අනිත් අයට තාම ඒක දැක්කේ නැද්ද? දැනුන්නේ නැද්ද? ඈ මමෙක් ඉන්නවා හිතේ කියලා තියෙනනම් ඒ කියන්නේ හිත අල්ලගෙන මමෙක් ඉන්නවා මේ මගේ ඔළු ගෙඩියේ ඈ ඇස්සල ඉන්නවා කන් වල ඉන්නවා කියලා හිතුවොත් එනවා. මමෙක් නැහැ කියලා දැක්කට පස්සේ හිත සමාධිගත කරගන්න හරි ලේසියි. ඉතින් ඊට පස්සේ දැන් ડોක්ටර් යම් කිසි සහනයක් ලැබුණා. එහෙමයි සහනයක් ලැබුණු සන්තෝෂයක් ලැබුණා. දැන් අර ඉස්සර තිබුණු ප්‍රබල දුක් ගිනි වේදනා නැහැ කියලා කිව්වා. දැන් අර අපි මට සාකච්ඡා කරද්දි මේක අවස්ථාවකදී කිව්වා මේ රචින්න පුපුරජ්‍ය යන කේන්තියක් දැන් නැහැ කිව්වනේ. ජනවාරි පළවෙනිදට අවුරුද්දට නැත්තල් දවස්වලට රචින්න පුපුරනකොට කැමති නෑ ડોක්ටර්. මොකද හේතුව වැඩ කරලා ඇවිල්ලා පොඩ්ඩක් නිදාගන්න ගියාම ටාන් ඩෝංගා බල්ලත් බය වෙනවා මාත් බය වෙනවා නේද? එතකොට කේන්ති යනවා නේද? ඉස්සර හරියට තරහ යනවා වටේ මෙන්න මිනිස්සුන්. නැත්තලත් එපා වෙනවා පළවෙනිදට එපා වෙනවා අවුරුද්දත් එපා වෙනවා රචින්න නිසා. ඒකත් දැන් නෑ. ඒකත් ලොකු දෙයක්. ඒ කියන්නේ අපි ඉස්සර ප්‍රතික්‍රියා කරපු ආහාරය. ඉතින් ඒව අඩු වෙලා යනවා. ඒ විදිහට දැන් අර අපේ අර අස්මිමානය අඩු වුණාට පස්සේ ඇත්තටම අපිට හරි තැනක ඉඳන් හිතන්න පුළුවන් තැනට දර්ශනය හිත හදා ගන්න පුළුවන් චිත්ත ආවේග ඒ අඩු වෙනවා. ඉතින් බොහොම සහනශීලී වෙනවා. ඉතින් ඕකට තමයි අපි කියන්නේ විකෘතිය කියලා. ඉතින් අර සම්මතයේ විකෘතියට වඩා මේ විකෘතිය හොඳ. සම්මතය අයිනේ මේකට විකෘතිය කියන්නේ. ඒ අයට විකෘතිය සම්මතය අල්ලන් ඉන්න නිසා අපිට නම් මේක හොඳම ප්‍රකෘතියක්. හොඳම මේ සම්මා සතියක්. හොඳ සම්මා සමාධියක්. හොඳ සම්මා යහපත් දැක්මක් මෙතන තියෙනවා. මෙතන තියෙනවා ඒ සුවේ තියෙනවා. ඒක ඉතින් නෑ නෑ ඕක කොයිද ඕක වෙන්න විදියක් නෑ කියයි. ඉතින් ඒක ඉතින් ඒගොල්ලන්ට වෙන්න පුළුවන්. මේක අපි භුක්ති විඳිනවනේ. එච්චරයි. අපි භුක්ති විඳිනව නම් එච්චරයි. ඒක කවුරුත් ඇයිද කියන්නේ. හැබැයි අපි අර මේ මොනවද ජාතික වස්තු වෙච්ච ඒවා අපි ගන්න ඕනේ නෑ. මොකද අපිට ඵල අවශ්‍ය කරන්නේ නෑ. ඔබතු මෙර මොකක්ම මාර්ගඵලයක් නෑනේ නේ. නෑ ඕන්නේ දාගන්නත් එපා. හැකියාව තිබුණත් දාගන්නත් එපා. ගුටි ගන්න වෙන්නේ. තේරුණාද? ගෙදරට ඇවිල්ලා එලෝගන ඇවිල්ලා ගහන්නේ. සෝහන් නම් සෝහන් නැති වෙනකන් ගහනවා. ඔව්. ඉස්සරහට නඩුත් දානවා. සෝහන් නම් මම සෝහන් නොවේ කියලා දිවුරුම් දෙන්න වෙනවා. ඇයි ජාතික වස්තුවන්නේ? මම අද පටන් සෝහන් නොවන බවට ප්‍රකාශ කර සිටිමි. යන ෂුවරකට හාමුදුරුවෝ එක්කෙනෙකුට දෙන්නකොට ওই වගේ වැඩේ වෙනවා ඉස්සරහදී. ඔව් ඔව්. අරිහත් කම එහෙම නැති බවට ප්‍රකාශයක් කරන්න වෙනවා. ඉතින් හරි වැඩක් වෙලා තියෙන්නේ. ඒ නිසා එහෙ මොකක්වත් ඕනේ නැහැ. තථාගත බුදුහාමුදුරන්ගේ ධර්මය මේ හිත නිදහස් කරගෙන දුක දුරු කරගන්න. දුක දැනෙන ස්වභාවය, දුක විඳින ස්වභාවය, තියෙන ගැටළු ස්වභාවය දුරු කරගෙන යන දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාවක් තියෙන්නේ. ඒකට මොකක්වත් අනතුරු තානාන්තර උමනා කරන්නේ නැහැ. විශ්වය ඔබට විවෘතයි, සෝබා දහම ඔබට විවෘතයි. අපි සෝබා දහමේ කොටසක් එහෙම නෙමෙයි. අපි සෝබාම දහමමයි. තේරුණා? නිකන් කොටස් වෙන්නේ මොකටද? නිකන් කොටසක් වෙන්න කැමතිද? මේ පර්චස් 10යි, මේ ශරීරයයි, මේ මහත්යයි මගේ. එහෙම කොටස් කරගෙන හිටියා. දැන් කොටස් නැති වුණා නේ. අන්න හරියයි. ඊට පස්සේ තමා කියන ශරීර කොටසයි මේ ඉඩමයි මේ ඔක්කොමයි ටිකට දැන් අපි තේරුම් ගන්නවා මේ සබා දහමේ කොටසක් නෙමේ. මේ ස්වභාව දහමමයි. සමනු හරි කියලා දෙනවා. නැත්නම් අපි ඊළඟ ડોක්ටර්ට යන මේ ඉන්න ඔක්කොම දොස්තරවරු ඉන්න විකෘති වෙච්ච අය. ඔව් කළුබෝවිල රෝහලේ විශේෂ ඒ විශේෂ කන්සල්ටර් කෙනෙක් හැටියට උපදේශක වෛද්‍යතුමියක් හැටියට කටයුතු කරන. ඉතින් ඔබතුමියගේ විකෘතිය ප්‍රකාශ කරන්න.
මේ මේක මුචල ලොකුට කියන තරම්බයක් නෑ සයිනස්.
එහෙමයි.
මම තිරින්ක ගොඩක් ඒක ඇතරම පුංචි කාලේ ඉඳලම වගේ ඉස්කෝලේ කාලේ ඉඳලම වගේ දාම් පැතර ගොඩක් කැමති. සැරිසරේට මහාන වෙච්ච ඉඳ හිතපු දවසක් තිබුණා. ඒ දිදී ඒ කාර්ගියත් කොහොම හරි ඊට පස්සේ ඉතින් අනිත් ඒවා කරගෙන කොහරි රස්සාවත් කරන අතරෙම වගේ ධර්මයේ පැත්තක් දිගටම ගියා. ඇත්තටම මට චුට්ටක් හරි කළත් බබා මෙන්නතිය කල් ගියා. ටිකක් ෆ්‍රී ටයිම් තිබ්බා. ඒ නිසා ඉතින් ඉස්සර මොන අවශ්‍යම කීව කීව හිටියා. ඊට පස්සේ ටික කාලෙකදී යුතුයනා මේව කියවලා වෙලාව නැස්ස කළා.
දැන් ඉස්සල්ලාම මෙහෙට එද්දි තිබුණු මානසික ස්වභාවයයි දැන් තියෙන මානසික ස්වභාවයයි ගලපල බැලුවාම සෑහෙන්න දුරට විකෘති වෙලා තියෙනව නේද?
උදාහරණයක් එකයි ගොඩාක් වචන වලින් විස්තර කරන්න නැතුනේ එක දෙකින් කියනවා නම් හරි ඉස්සරම මෙහෙ ආව අර දැන් මානවරුල තේබොන්න පොලිමේ යන්න ඕනේ
නේ.
ඒක යන්න හිතෙන්නේ.
හිතෙන්නේ ආ.
නෑගල මම ඉක්මනට මානවරුචකම යන්න යනවා.
ආ.
ඒකම බෑ වගේ කවක්.
ඒ කියන්නේ මම ටිකක් ඒක විදියක කෙනෙක් මට ඔය නිකන් පෝලිං වල ඉඳලා හරියන්නේ නැහැ කියලා. ඒක ඉස්සර ඇත්ත මගෙත් තිබුණු ලක්ෂණයක්. රෝහලේ ගියත් ලේසියෙන් පෝලිමේ ඉන්නේ නැහැ. දැන් වුණත් එහෙමයි. දැන් ලංකාවේ කොහොමත් පෝලිමේ ඉන්න ඕනේ නැහැ එයාපෝට් එකේ වත්. දැන් මේ වැඩේ පුරුදු වෙලා මම ජාත්‍යන්තර වෙන එයාපෝට් වලත් ඉන්නේ නැහැ පෝලිමේ. ගිහිල්ලා මුලටම ගිහිල්ලා ඉන්න කවුරු හරි කෙනෙක් ඉඳලා ඉඩ දෙනවා. සමහරట్లాට දෙන්නේ නැහැ ඔය යනවා. මාත් ඔය ඉඳලා ඉතින් එක්ක පස්සෙම යනවා. ඔව් ඇත්ත තමයි මේ පෝලිං වල ඉන්න කොහමද අපි?
දැන් හිතනකොට හිතෙනවා එහෙම ඒවත් ගිල්ලා තියෙනවා නේද
කියලා. දැන් මෙහේ යාපෝට් එකේ ඉන්න මං එළියට එනකොටම මෙතෙන් දෙකෙක් ඇවිල්ලා ආව පාස්පෝර්ට් එක අරගෙන ඔක්කොම ක්ලියර් කළා. පෝලිං මොකුත් නැහැ මං ටක් ගාල එළියට එනවා. ඉතින් ඒ ක්‍රමේ අපිට හම්බෙන්නේ නැහැ වෙන යාපෝට් වලදී. නේද? මේ එයාපෝට් එක අඳුරන උනාට මේ ඉතින් ડોක්ටර් පෝලිමේ ඉන්න කැමති නෑ. ડોක්ටර්ස් බෙහෙත් ගන්න ගියත් මම පෝලිමේ ඉන්නේ නෑ. ඉතින් ඉන්නව දොරකඩට වෙලා බලාගෙන ඉන්න. බලාගෙන ඉඳලා අනිත් එක්කෙනා ආග බලනකොට පහින් ඇතුළට. ඒක සරයක්. ඉතින් ඊට පස්සේ ඉතින් ડોක්ටර්ස්ලා දෙලවන්නේ හා මොකද්ද ලෙඩේ කියලා අහලා මම කරි බෙහෙතක් කරනවා. ගිහි කාලේ ඉන්නෙත් නෑ. දැන් ඉන්නෙත් නෑ. ඉතින් ඒ වගේ අමුතු චරිත තියෙනවා. ඉතින් අර මේ එක්තරා විදියක මමත්වයේ උපරිමය තියන අය තමයි මමත්වයේ ඉක්මවන්නේ. තේරුණා නේද? මමත්වයේ උපරිමය තියන කෙනා කියලා කියන්නේ එයා හොඳට මේ ජීවිතය තදින් වගකීමක් අරගෙන තියෙනවා, ග්‍රහණය කරලා තියෙනවා. ඒ ග්‍රහණය කරගත්තාම මේ ඔක්කොටම වගකීයුත්ත මම කියලා එයා දැනගන්න මේ දුකට වග කියුත්ත මම එහෙනම් මේ දුක නැති කරන්න ඕන මම කියලා එයා ගන්නවා. ඒකයි මේ මමත්වයේ වැඩි අය නිවන් දකින්නවා කියලා කියන්නේ. තේරුණානේ? හොඳ මමත්වයක් තියෙන්න ඕන තමන්ට. ඒ කියන්නේ තමන්ට තමන් ආලෝකයක් වෙන්න, තමන් තමන් පිහිටක් වෙන්න ඕන කියලා. ඒක කාටවත් බාර කරන්නේ නැහැ. මේ ලෝකයේ මේ ජයග්‍රාහී පුජ්‍යලයන්ගේ එකම ස්වභාවයලු තමන්ගේ ප්‍රශ්න අනුන්ට බාර කරලා නැහැලු. තමන් විසඳගෙන තියනවලු. ආර්ථික මේ වශයෙන් වේවා, ආධ්‍යාත්මික වශයෙන් වේවා, දියුණු වෙච්ච හැම මිනිස්සෙක්ම එහෙමයි. තමන්ගේ ප්‍රශ්නෙට අනුන් වගකීම් එක්ක හැටියට නම් කරන්නේ නැහැ. දෙවියන් වහන්සේවත්, බුදුහාමුදුරුවවත්, වෙන සක්‍ර දේවේන්ද්‍රයවත්, අම්මා තාත්තවත්, යාළුවවත්, පාසලවත් දාන්නේ නැහැ. ඔය බලන්න ඔය විනාශ වෙච්ච මිනිස්සු කියන්නේ අපි යාළුවෝ නිසා විනාශ වුණා. ඈ අපි අම්මා තාත්තා අපි හරිනේ ඒකයි විනාශ වුනේ කියලා කියනවා. ඒ තමයි දුර්වල මිනිස්සු. මේ ලෝකේ ශක්තිවන්ත වෙනවා කිසි කෙනෙක් ඒගොල්ලන්ට සමාජයට ලෝකයට කාටවත් දොස් කියන්නේ නැහැ. ඒක තමයි ඒ හැටි. තමන්ගේ වගකීම තමන් ගන්නවා. ඒ ගතිය ඒ ගුණය තියෙනවා. ඊළඟට ඉතින් පොඩි හාමුදුරු කෙනෙක්ගෙන් බණ අහන්න කැමති වුණාද හිත? හිමිසරි මං වයසෙන් පොඩි හාමුදුරු කෙනෙක්නේ.
නෑ එහෙම ඇත්තට මම ස්වාමීන් වහන්සේ දැනගෙන කියාගෙන නෙවෙයි ඉස්සර වෙලා ධර්මය දැනගෙනනේ ආවේ.
ඔව්.
ඒ කියන්නේ මගේ මහත්තයා ටිකක් බණ
අහනවා. ඔව්.
කියාගෙන බණ අහන්න යනවා. එහෙම ගිය තැනකදී යාට CD එකක් හම්බෙලා තිබ්බා. ඒකේ වෙන තව මම හිතන්නේ රේඩියෝ එකේ ගත්ත බණ වගේක් ස්වාමීන් වහන්සේගේ බණ දෙකකුත් ඒකේ තිබ්බා. මම නිකන් ඒ CD එක චුට්ටක් නිකන් අහන ගන්නකොට ඒ බණ දෙක ඇහුණා මට. ඒ බණ දෙක ඇහුණාම මට ගොඩක් හිතුණා මේක නම් ගොඩක් වෙනස් විදිහක ධර්මයක් කියලා. ඊට පස්සේ මම ඒක කායිකෙත් දාගෙන ගොඩක් සැරයක් ඒ දෙක විතරම ගොඩක් කාලයක් ඇහැව්වා. එහෙම නැට එහෙම ඉතින් කාරියර් කවුද කියලා දන්නෙත් නැහැ, කොයිද කියලා දන්නෙත් නැහැ. ඊට පස්සේ අහම්බෙන් දවසක් මම බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ පොත්පතක් බලන්න ගියාම අර පූර්ණ නිදාස කියන චූටි පොත එතන. ඒකව හොයන් ගියත් නෙමෙයි ඒක හම්බෙන් මට ඒක නිකන් දැක්කා එතන තියෙනවා චූටි පොතක්. ඊට පස්සේ ඒ නම දැක්කම ස්වාමීන් වහන්සේගේ මට දැන් අර ස්වාමීන් වහන්සේගේ නේද කියලා බලනකොට ඒකේ තව තිබුණේ තර විවාහාරික නමින් අබිලිපිටිය
ආනන්ද.
එතන තේරුණා ආ මෙතන නම් හිටෙන් තමයි කියලා. ඊට පස්සේ ඒ පොත අරගෙන ඇවිල්ලා ටික කියවුවා. ඉතින් ඒක කියවනකොට ගොඩක්ම තේරුණා තමයි දන්නේ කියලා. ඊට පස්සේ තමයි ස්වාමීන් වහන්සේට ස්වාමීන්සේ ටෙලිෆෝන් නම්බර් එකේ තිබ්බනේ ඒකට කෝල් එකක් දීලා මේ ඇවිල්ලා ඊට පස්සේ
දැන් මම හිතන විදිහට ඉඳලා මේ බලන්නේ. ඔව්. දැන් ඒ වුණානේ මම දකින්නේ මෙහෙමයි. දැන් මේ ડોක්ටර්ට මම හිතන විදිහට මෙහෙට ආපු සමයේම තිබුණු මනසේ ස්වභාවය නම් නිකන් හොස්ස ළඟින් බැස්ස යන්න බැරි මනසක් තිබුණා. දැන් ඒ ගතිය නෑ නේද? අර පොලිමේ ඉන්නෙත් බැරි උනේ ඒකනේ.
එහෙම එහෙම සැර කියන එකක් නෙමෙයි මට මං හිතන්නේ මමත් හිතන්නේම නැතුව මිච්ච මනසක් තිබුණාද කියලා මට දැන් හිතෙනවා. ඒ දවස්වල එහෙම කියලා තේරෙන්නේ නැහැ. මම එකම ප්‍රයා කරන්නේ අනිත් අපේ ડોක්ටර්ස්ලාත් එක්ක එහෙම බලද්දී නේද? එහෙම
බලද්දී දැන් පිටින් පේන දෙයක් නෙමෙයි ඒක. ඇතුළත තියෙන දෙයක්. ඒක පිටින් ස්වරූපයෙන් අඳුන ගන්න බැහැ.
ඒක තියෙන්නේ නැති කියලා දැන් තමයි තේරෙන්නේ. ඒ දවස්වල තේරෙන්නේ නැහැ.
තේරෙන්නේ ඕනම කෙනෙකුට එහෙමයි. තමන් යම් දෘෂ්ටියක ඉන්නකොට යම් තත්ත්වයක ඉන්නකොට ඒක යාට පේන්නේ නැහැ. තවන්ට පේන. දැන් අපි මේ S2 පාවිච්චි කරනවා. S2 අපිට පේනවද? පේන්නේ නැහැ. මේ වගේ තමයි. අපි දෘෂ්ටියක් පාවිච්චි කරද්දී ඒ දෘෂ්ටිය අපිට පේන්නේ නැහැ. අපි සංකල්පයක් පාවිච්චි කරද්දී අපිට සංකල්පේ පේන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් තව ගත්තොත් අපි වාඩි වෙලා ඉන්න පුටුව අපිට පේන්නේ නැහැ. ඒ වගේ අපි වාඩි වෙලා ඉන්න දෘෂ්ටිය අපිට පේන්නේ නැති වෙනවා. එහෙම ස්වභාවයක් තියෙනවා. හැබැයි කාලයක් ගියාට පස්සේ තමයි තේරුනේ ඉස්සර වාඩි වෙලා හිටියේ තැනට වඩා ඔව් දැන් වෙනසක් තියෙනවා කියලා. ඊට පස්සේ තව මොනවද නිදහස්?
ඉතින් කොමාරි දිගටම ධර්මය අහනවා, විදර්ශනාවත් පුළුවන් විදිහට කරනවා. ඒ අතරින් මට තව තිබුණු ප්‍රශ්නයක් තමයි දැන් ධර්ම මාර්ගයේ මේක හරි ඔක්කොම කියලා තේරෙනවා. උනාට මට තේරෙන්නේ නැහැ දැන් මේක මට හරියයිද කියන එකක් හිතේ ආවා. ඊට පස්සේ ඒ කියන්නේ දැන් මේ ධර්මයත් හරි මාර්ගයත් හරි උනාට මට ඕක හරියයිද කියන සැකයක් හිතේ තිබ්බා. මොකද මට ගොඩක් කල් දැන් ගියා. ඉතින් එහෙම ලොකුවට අවබෝධයක් කියලා ඉතින් හිතේ ගියා. මේවා සමාහලට වැරදීවත් වෙන්නේ නැති. එහෙම ලොකු දෙයක්වත් නැහැ කියලා ඉතින් ධර්මයේ මේ මාර්ගය හරි උනා.
පසුබෑමක් තිබුණා.
මේ කාරියයිද කියලා මම ඉතින් වෙන වෙනේවත් ඇත්තරම ටිකක් යව්වා ඉතින්.
එහෙම තමයි. එහෙම අර අපි ගිහිල්ලා එහෙම ගිහිල්ලා අපි බිත්තියට හේතු වෙන්න ඕන කොහෙන් අර. ඔව් විවිධ හේතු මතින් අපි බිත්තියට හේතු වෙන්න ඕන. ඊට පස්සේ තමයි මේ ඇතුළේ ප්‍රෙෂර් එක එන්නේ. දැන් අහවල් කට්ටිය ධර්මයේ දකින්න අහවල් කෙනක් දැක්කම මට බැරි වුණේ මොකද? අහවල් කෙනක් මේ බණ කියන මොන විලිලැජ්ජාවක්ද මේක කියලා ඒ වගේ ඇති වෙන්න ඕන. මේ ප්‍රබල ආධ්‍යාත්මික බලයක් හට ගන්න ඕනේ. ඒක එහෙම තමයි. අපිට උනත් ඒක එහෙම වුණා. ඊට පස්සේ ඒ උද්‍යෝගේ මහා ප්‍රබල වෙනවා. ඊට පස්සේ බොහෝම ගැඹුරින් බොහෝම අවධාරණයෙන් බණහන්න පුරුදු වෙනවා. ඒ වගේම සාකච්ඡාවක් කරන්න ඉල්ල ගන්න තමන්ට හිතෙනවා. තමන්ගේ තියෙන දේවල් විවෘතව සාකච්ඡා කරන්න හිතෙනවා. ඒ විදිහට තමන්ගේ හිත මහ ප්‍රබල පිම්මක් පනිනවා ඉස්සරහට. එඩිතර පිම්මක්, වේගවත් පිම්මක්. අන්නේ වේගවත් පිම්ම තුල තමයි තමන්ගේ මනස සම්පූර්ණයෙන්ම සෝදා ගන්න හැකියාව තියෙන්නේ. සෝදා ගන්න හැකියාව තියෙන විදිහට. අපි ඊට පස්සේ කිසිම තැනකට යන්නේ නැහැ. දැන් මේ මාර්ග ධර්ම අවබෝධය කියලා කිසිම තැනකට යනවා නෙමෙයි. මේ හවල් තැනකට ආවා කියලා කියන්න බෑ. එකම දේ තමයි චේතෝ විමුක්තිය, පඤ්ඤා විමුක්තිය. ඔව්. සංකාර විමුක්තියක් ඇතිවීම. එච්චරයි. ඒ තුලින් තමන් සහනයටපත් වෙනවා. කොයිව ඉන්නවද, කොතන ඉන්නවද, මොන වගේ තැනක ඉන්නවද, කවුද තමන් කියලා ගණන් හදන්න බැරි ගුණයකට එනවා. අනේකට කියනවා අනන්තයට පැමිණෙනවා. අනන්තයට පැමිණෙනවා. මේ අනන්තයට පැමිණීම දිගින් දිගටම අපි තව තවත් පවිත්‍ර කරගෙන පිරිසුදු කරගෙන ඉස්සරහට යන්න ඕන. දැන් අපි ගමන් මගක් ගියහම තව දුරක් පේනවා අපිට. තව දුරක් ගියහම තව දුරක් පේනවා. මේ 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 විදියට මේ විදියට ගිහිල්ලා අපි සම්පූර්ණයෙන්ම ගමන් මග අවසන් කරනවා. ඉතින් කවදක හරි මේ ගමන් මග අවසන් වෙනවා දෙපයින් නිවනට යන්න බෑ කියලා තීරුම් ගත්ත දවසට. බලන්න ඒ කාලේ හිටපු ඒ පඬිවරු ඉසිවරු මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා වෙනතුනේ. අහන්නේ ප්‍රශ්නේ දෙපයින් නිවනට යන්න පුළුවන්ද කියලා. නිකන් පිටින් බැලුවොත් එහෙම පේන නිකන් කකුල් දෙකෙන් යන්න පුළුවන්ද කියලා නිකන් ඇහුවා වගේ නේද පේන්නේ? නෑ, එහෙම අර්ථයක් නෙවෙයි. ඒව තමයි මහා සංගවණු අර්ථ තියෙන අරුත් වෙනම අරුත් ග්‍රාම්‍ය වෙන මහා ශ්‍රේෂ්ඨ කියම ඇසීම ඇසීම මහා පණිවරුන්ගේ ඇසීම. දෙපයින් නිවනට යන්න පුළුවන්ද? දෙපයින් නිවනට යන්න බෑ කියනවා. එහෙනම් නිවනට කොහොමද යන්නේ? අහසේ පිය සටහන් නැත, ශ්‍රමණයෝ බාහිරේ නැත කියනකොට හොස් ගාලා තියෙන අවසාන දෘෂ්ටියත් සංසිඳුණා. අවසාන දෘෂ්ටියත් සංසිඳුණා හොස් ගාලා. අහසේ පිය සටහන් නැත, ශ්‍රමණයෝ බාහිරේ නැත. ඉතින් මේවයි නිර්වචන ගැන කියන්න යන්න ඕනේ නෑනේ නේ. රහතන් වහන්සේලා ටවුන් එකේ නැත, කැලේ ඇත කියලා කිව්වහම අපිට මීහරක් අන්තට්ටු පළඳනක සිංහලයාට මීහරක් අන්තට්ටු සුද්ද පළඳුවේ නැත්තම් තමයි වැරද්ද. මොකද අර වගේ ගොන් කතාවක් කියනකොට. ඒ නිසා මේ කරන්න දෙයක් නැහැ. එවැනි මෝඩ සමාජයක මේ ධර්මයේ ගලවාගෙන ඔබට කියන්නේ මේ කරන්න දෙයක් නැ මේක මෝඩ සංඝයා වහන්සේලාට තේරෙන්නෙත් නැ මෝඩ ගිහියන්ට තේරෙන්නෙත් නැ මමත් අර කියන එක කියන වරකු ඉස්සරහට මගේ මූණට කියලා මොන කෙනා වුණත් මට ප්‍රශ්නයක් නැ මේ මායя පරද්දපු අපිට ඔයේ ඉන්න මේ පුහුදුන් හිතක් මේ පරද්දන එක එච්චර ප්‍රශ්නයක් නෙමේ අපි ඒකට ඒ වෙලාවට අවශ්‍ය කරන උපාය ක්‍රියාව දර්ශනේ මානසික බලය අදිස්ථානය අපි එතෙන්ට එකතු කරනවා. ඒ අවශ්‍ය කරන බලය එතෙන්ට යෙදුවාම එක්ක ගොළු වේවි, එක්ක මල මුත්‍රා පිට වේවි, එක්ක ඔළුවේ නහර පුපුරාවි, ඈ එකෝ ඒවලම heart attack හැදලා මැරෙවි. දෙකෙන් එකක් වෙනවා. මොකද හේතුව ඒ අවශ්‍ය කරන පීඩනේ යවුවොත් එහෙම අයුක්තිසහගත නම් ඒක අනිවාර්යෙන් සිද්ධ වෙවි. මොකද මේ සීල සද්ධර්මයක් එක්ක තමයි නේ පුදුන් ආකාරයෙන් ධර්මකට නිග්‍රහ කරන විකෘති කරන මිනිස්සෙක් හිටියෝ. එයාට අනිවාර්යෙන් ඒ කර්ම විපාකේ ඒවලම දෙන්න පළ දෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කාටවත් වඳින්නේ නැත්තේ ඇයි? බුදුහාමුදුරුවෝ කියනවා මට ඕන කෙනෙකුට වඳින්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. හැබැයි මගේ වැඳුම් දරා ගන්න පුළුවන් මිනිස්සෙක් මේ මිහිතලේ නැහැ කියනවා. මම වැඳුත් එහෙම කාට හරි මිනිස්සෙකුට ඒ මිනිස්සයාගේ ඔළුව පුපුරනවා කියනවා. හිස පැලෙන්න පුළුවන් කියලා කියනවා. ඔහුට මල මුත්‍රා විසි වෙන්න පුළුවන් කියලා කියනවා. දැන් උදාහරණයක් වශයෙන් සරල වශයෙන් දැන් මහන වෙච්ච අපිට අම්මා තාත්තා වඳින එක හරි ගිහිය වශයෙන් ඕගොල්ලන්ට කවදාවත් අම්මා තාත්තා වඳින්නේ නැහනේ. කොයි වෙලාවක හරි අම්මා තාත්තා වැන්දොත් එහෙම ඕගොල්ලන්ට වෙන දේ මොකද්ද කියලා කියන්න බලන්න. දන ගහලා වැන්දොත් එහෙම. මම අදහ ගන්න බෑ මේ මොකද්ද වුනේ කියලා. නිකන් පිස්සු වැටිලා ඔල් මරොද්දන් කියලා ඉඳීද සතියක් හමාරක් විතර. මොකද්ද මේ මේ අම්මා තාත්තා කරේ කියලා. ඒක දරන්න බෑ. තේරුණානේ? ඒක එක උදාහරණයක් විතරයි. එතකොට බුදු කෙනෙක් ඔය මොකෝ හරි ඉන්න අර පූජකයෝ හරි මෙහෙ කියලා ඉන්න ගංජ සුරුට්ටු කාරයෝ ටිකක් අර ඉන්දියාවේ ඉන්නේ දැන් යෝගීන් කියලා මහා ගංජ සුරුට්ටු කාරයෝ ගොඩක් ඉන්නේ. ඒ යක්කුන්ට වඳින්න කියලාද කියන්නේ වැඩිමහල්ු නැහැ කියලා. වැන්දොත් එහෙම ඒක දරන්න පුළුවන් කම නැහැ. ඒක දරන්න බෑ. දරන්න බැරි කමන මල මුත්‍රා පිට වෙනවා. ඈ හිස හත් කලකට පැලෙනවා. ඒ නිසා ওই සද්ධර්මය කෙරෙහි ද්වේෂය පතුරන භික්ෂුන් වහන්සේලා තරි පරිස්සම් වෙලා ඉන්න ඕන. රිටර්න් එක හම්බ වෙනවා ditta dhamma vedaniya වශයෙන්. ඒක පැහැදිලිවම පැහැදිලි. අපි දන්න යම යම හාමුදුරන් වහන්සේලා ගිහියෝ සද්ධර්මයට දැඩි ද්වේෂ සහගත නිගා දුන්න දීලා ටික දවසයි ආයි හම් වෙනවා වීසයික. මොකද මේ විශ්වීය දහමක්. මේක පුජ්‍යලයක එක නෙමෙයි. මේ විශ්වීය දහමක්. ද්වේෂයෙන් ප්‍රතික්ෂේප කරන්න එපා. කරුණු සාධකානු පොතට ගලපලා නෙමෙයි සත්‍යයට ගලපලා. පොතක සත්‍ය පිහිටවන්න බෑ. වචනයක සත්‍ය පිහිටවන්න බෑ. වචනයක තියෙන සංකල්පයක් අරුතක්. ඒ අරුත 10 දෙනෙක්ගේ අරුත් 10ක් නිර්මාණය වෙනවා. ඉතින් ආගම් 800ක් තියෙනවා කියන්නේ මේ ලෝකෙට දීපු සංකල්ප 800ක්. ආගම් 1000ක් තියෙනවා කියන්නේ සංකල්ප 1000ක් මේ ලෝකෙටම දීපු සංකල්ප 1000ක් කරපින්නගෙන යනවා. එතකොට එකාට එක වෛර කරගන්නවා. මොකද්ද මේ ලෝකෙ ඇත්ත? වෛරයද? නැත්නම් බල සම්පන්න බවද? ඈ? ඒක නෙමෙයි, ඒක නෙමෙයි. ඒ නිසා ඒගොල්ලන්ට අපෙන් හම්බ වෙන්නේ නැහැ සෝබා දහමෙන් නිසි පණිවිඩය අනිවාර්යෙන් ඒ රිටර්න් එක යනවාම තමයි. දැන් මට දවසක් ගුවන්විදුලි දේශනාවක් කාලේ එක මහත්මෙක් ඔය වගේ බැනගෙන 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 ගියා මට කතා කරලා. මං අහගෙන හිටියා. අනුන්ගේ ලෙව් මම මොකටද කඩන්නේ? මට අදාළ නැහැනේ මං ඉතින් ආන් හිටියා. ඒ මිනිස්සයා වැරදි විදිහක වටහා ගැනීමක් නිසා කරන චෝදනාවක් කියලා මං දන්නවා. මට අදාළ නැහැ. මං හොඳින් බලාගෙන හිටියේ මට දැනුනවත් නැහැ. මම ඉතින් මිනිහා ඒක කියනකන් ඉඳලා මං කෝල් එක තියලා නිකන් හිටියා. ආයි සති දෙක තුනක් ගියාට පස්සේ මේ මිනිහම කෝල් කරනවා. ඔව් මං අර කාලෙකට කලින් ඔබ වහන්සේට අර කතා කරේ බණක් අහලා. ඔව් ඔව්. ඉතින් ඊට පස්සේ කිව්වා මට නිකන් කන්නත් බෑ වගේ කිව්වා. මං අහුව ඇයි නිින්ද යන්නෙත් නෑ කිව්වා. මොකද ඒව මං එදා ඔබ වහන්සේට කතා කර විදිහ හරි නෑ වගේ. මං කිව්වා හොඳයි තේරුම් ගත්තා නම් සමා වෙන්න කිව්වා. මං කිව්වා ආයෙ වගේ වැරදි නොකරන්නට අදිෂ්ඨාන කරගන්න එතකොට සමාව හම්බ වෙනවා කියලා. එනං ඔබ වහන්සේ සමාව දෙනවනේ කියලා ඒ වගේම ආයි සමාව අරගෙන යනවා. මොකද එයාට දැන් කන්නත් බෑ, වොන්නත් බෑ, නිඳා ගන්නත් බෑ. මොකද ආර්ය උපවාදය මම කර දෙයක් නෙමෙයි. ඔහුගේම ද්වේෂ සහගත මනස, ඔහුගේම අර උඩු සුළඟට දාපු වැලි වගේ ඔහුගේම මූණේ ඒක ඔහුගේ එන දේ. මේ කැඩපතක් වගේ නේ ඉන්නේ. ආර්ය සිත කැඩපතක් වගේ ඉන්නේ. ඒකේ හොඳ දේ වේවා නරක දේ වේවා හරි ඉක්මනින් ප්‍රතික්‍රියා කරනවා. කුසලයේ ප්‍රතිවිපාකත් හරි ඉක්මනින් තමන්ට ලැබෙනවා. ඒ වගේම අකුසලයේ ප්‍රතිවිපාකයත් ඒහා සමානම වේගෙන් ප්‍රතික්‍රියා කරනවා. ඒ නිසා ඔහුට ඒක දරා ගන්න බැරුව ඔහු මේ කරනවා. ඉතින් ඒ වගේ කනේ. ඉතින් ඒව එහෙම තමයි. ස්වරූපය. ඉතින් තව මොනවද කියන්න තියෙන ડોක්ටර්? ආනන්ද හැඳුරගේ විකෘතිය හොඳයිද නරකයිද? හොඳයි හොඳයි.
මේ හිතේ තිබුණු සැකය දැන් මට මේ මාර්ගය හරියයිද කියන එකට උත්තරයක් අර මගේ දවසක හම්බ වුණා. ඒ කියන්නේ මට හැමදාම බණානවා, හැමදාම දර්ශනා කරනවා, ඉතින් ලොකු මොනාවක් තියෙනවා, සමහර දවසක වන්දනවා. ඉතින් එක දවසක දැන් කීයක් ගොඩාක් ඊතර ලොකු දුකක් ආවා. මේ ධර්මය අවබෝධ වෙන්නෙත් නැහැ. හිතේ යමට හොඳටම සීරසී යම වගේ පැහැදිලි වෙලා තියෙනවා. දැන් මේ මානසික තමයි ප්‍රශ්නේ තියෙන්නේ, සිතිවිලි වල තමයි ප්‍රශ්නේ තියෙන්නේ, වෙන කිසිම බාහිර ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වුණාට මට ඒකින් ගැලවෙන්නත් බෑ කියලා දැන් ඊතර ලොකු දුකක් ආවා. පස්සේ ඉතින් මම තනියම මේක විසඳගන්න මම සාමාන්‍ය ගොඩක් මම තනියම තමයි ප්‍රශ්න විසඳ ගන්න. ඉතින් මට ලැබුණ නැහැ. මට දැන් මේක තනියම විසඳ ගන්න බෑ කියලා. සංචිත තිලිනි දෝටත් කතා කරා. ඉතින් ඒත් හරි ගියෙත් නැහැ. ඉතින් අදසිකව මටත් හිතුණා ස්වාමීන් වහන්සේ ඇවිල්ලා හම්බ වෙලා කතා කරන්න ඕනි කියලා. ඒක නිකන් දුක්ඛ සත්‍ය තේරුණා වගේ එකක් වෙන්න ඇති මට හිතෙන්නේ. ඊට පස්සේ ඉතින් මට පවෝදා වැඩක් තිබ්බා. ඒත් මම හිතුවා නැහැ කමක් නැහැ වැඩට යන්න නැහැ. නිවාඩු දාලා ඇවිල්ලා පවෝදා ස්වාමීන් වහන්සේ හම්බ වෙනවා කියලා. ඊට පස්සේ
ඒ සාකච්ඡාව ප්‍රයෝජනවත් වුණා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකෙදී ඉතින් එහෙම කරුණු වශයෙන් කියන්න බෑ. මේවා කියලා එන්නට කොමාරි ඉතින් මනසේ අර මට දැන් සැකයක් තිබ්බනේ මට මේ මාර්ගය හරියයිද කියන එකට 100%ක්ම හරියන උත්තරයක් හම්බ වුණා මේ මාර්ගයෙන් යන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඉතින් නිකන් වචන වලින් පැහැදිලි කරන්න පුළුවන් හරියෙන් කියනවනම් අර දැන් මට හැමදාම ගොඩක් දවස් වලට දැන් මනසෙන් ගැලවෙන මොහොතට වගේ එන අවස්ථා ගොඩක් තිබිලා තියෙනවා. මෙතන බණ ආද්දි හරි මම තනියම විදර්ශනා කරද්දි හරි මට අර එක තැනක කොමාරි හිර වෙන ගතියක් එනවා. ඉතින් ඒකට හරි නිකන් ලොකු දුකකුත් වගේ එනවා ඒ වගේ වෙලාවට. පස්සේ එදා ඉතින් කොමාරි ස්වාමීන් වහන්සේත් එක දිගට සාකච්ඡා කර කර යද්දි අර මනසෙන් අර අයින් වෙන්න බැරි වෙලා වගේ තිබුණු එක හරි ගියා කියලා එකක් තේරුණා. අර වෙනදාට ගොඩක් ලොකු ප්‍රෙෂරයිස් වෙලා අර ලොකු පීඩනයක් වගේ එන එක එදායක ඇත්තම අනිත් පැත්තට වුණේ. අර දුකක් වගේ එන එක ලොකු සතුටක් බවට පරිවර්තනය වුණා ටික වෙලාවකට හරි. ඒත් ඒකෙන් මට තේරුණා හරි මට දැන් මේ මාර්ගය යන්න පුළුවන් මාර්ගය හරි මේ මාර්ගය මට අරියනවා කියන එක අර 100%ක්ම ප්‍රත්‍යක්ෂ වුණා. ඉතින් ඒක නිසා ඉතින් දැන් හොඳටම විශ්වාසයි මේක තමයි මාර්ගය මේක තමයි ඉස්සෙල්ලා දැනුමින් විතරක් එහෙම දැනන් හිටියා මේක තමයි මාර්ගය මේක කියලා. දැන් ඒකෙන් පස්සේ මට මේ මාර්ගය හරියනවා කියන එක මට ප්‍රත්‍යක්ෂ වුණා. ඉතින් ඒක ඇත්තටම ඒ අවස්ථාවේ මට ගැලවෙන්න ඕන වෙලා තිබුණු ප්‍රශ්නේ එතන තමයි මට හිතෙන්නේ. ඉතින් එතනින් ගැලවුණා කියලා හිතෙනවා සම්මස්.
මට හරියන මාර්ගය මම නැති මාර්ගය. මට හරියන මාර්ගය මම නැති මාර්ගය. මට සුව දෙන මාර්ගය මම නැති මාර්ගය. ඔබේ ඔය උඩු සිතෙහි තියෙන මොළෙහි තියෙන ප්‍රශ්නයක් නෙමෙයි මේ විසඳන්නේ. ඔබේ සාංශාරික මනසේ තියෙන ප්‍රශ්නයක් විසඳන්නේ ඔබ. ඔබේ යටි සිතෙහි තියෙන උපාදානයක් තමයි ඔබ උදුරා එළියට දාන්නේ. ඔබේ ගැඹුරෙන් එළියට මස්නහර එක අල්ලගෙන ඉන්නේ දිෂ්ටියක් වගේ එකක්. ඒක මහා ප්‍රබල ශක්ති ධාරාවක්. අන්නේ අල්ලගෙන ඉන්න ඒ ශක්ති ධාරාව අල්ලගෙන ඉන්නේ අපේ ප්‍රඥා මහිමේ දුර්වලව තියෙනකම් විතරයි. ප්‍රඥා මහිමෝ දුර්වල තියෙනකම් විතරයි ඒ ශක්ති ධාරාව අල්ලගෙන ඉන්නේ. අර ප්‍රඥා මහිමේ අවබෝධයෙන් පත් වෙන්න ගැඹුරෙන් ගැඹුරට අපේ මේ මනසට අවබෝධයෙන් කිමිදෙන විට අර වැරදි ශක්ති ධාරාවන් වලට රැඳී පවතින්නට බැරි වෙනවා. ඒ වැරදි ශක්ති ධාරාවල් සියල්ලක්ම දුර වෙනවා. දුර වෙලා ගියාට පස්සේ අපිට කියනවා ඒක අස්මිමානේ අපි දුරු කරගෙන යනවා. මේ මම වෙමි කියන එක දුරු කරගෙන යනවා. එහෙම ගිහිල්ලා ඉතින් අපි එක එක සංඥාවන් වලට වෙනවා. විඤ්ඤාණංචායතනේ රැඳෙනෝ ආකින්චඤ්ඤායතනේ රැඳෙනෝ නේව සංඥානා සංඥායතනේ රැඳෙනෝ ඒ ඔක්කෝම ගිහිල්ලා එතනින් ඉක්මවාලා ගිහිල්ලා ඒ සියල්ලම 31 වෙනි තලයේ ඉක්මවා ගියාට පස්සේ මේ සබ්බ ලෝකේ අනිරත සංඥා සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කියන තත්වයටපත් වෙනවා. ඒ කියන්නේ ලෝක සංඥාවක් නොපිහිටන තත්වයට ලෝක කිසිම සංඥාවක් නිට්ට්‍ය නොකරගෙන තත්වයට දැర్శණයට පහළ වෙනවා. යාගේ අර ආධ්‍යාත්මය. ඒ පහළ වෙන සැනෙකින්ම තමන්ගේ ආධ්‍යාත්මයේ තමන්ට තේරෙනවා තමන්ගේ තිබුණු බරක් සැහැල්ලු වෙලා යනවා. නැත්තම් ආලෝකයක් උදා වෙනවා වගේ තත්වයක් දැනෙනවා. තමන්ට තිබුණු ලොකු පටලැවිල්ලක් ලිහුණා වගේ දැනෙනවා. තමන් යම්කිසි නිදහස් මාවතකට පිවිසියා කියලා පේනවා. අන්න ඒකට තමයි මේ ආර්ය මාර්ගයට පිවිසීම කියලා කියන්නේ. ඒක නොවෙනස් වෙන විදියට පීඨන. ඒක තමයි ප්‍රබලවත්වය. නොවෙනස් වෙන විදියට පීඨන. මේක තමයි මාර්ගය. මේක තමයි වැඩපිළිවෙල. මේකයි සංස්කාරකයාගේ Nirodhaය, විඥානයේ Nirodhaය, උපාදානයේ Nirodha මාර්ගය මෙයමයි කියලා තමන්ට ප්‍රත්‍යක්ෂ කොට වැටහෙනවා. ඉතින් ඒකට පොහුදුන් ලෝකයා කියන්නේ විකෘතිය කියලා. අවු ඒක විකෘතිය. මනම් ප්‍රතික්ෂේප කරන්නේ කවුරු හරි මේකට විකෘතිය කියනවා නම් ඔහුට සමාන්තරව මේක විකෘතිය. ආයි මොකද? හැබැයි මේ විකෘතිය මට සුවදායි, මට සැපදායි, මාව ඕ නෙවැරදි කරනවා, මාව සහනශීලී කරනවා, මාව ඕ සැහැල්ලු කරනවා. ඒ නිසා මේ විකෘතිය සැපයි. ඒක වළක්වන්න බෑ. අපිට ලෞකිකයා විකෘතියේ කරුවෙක් හැටියට පේන විට ලෞකිකයාට ලෝකෝත්තර මග යන කෙනාව විකෘතිකයෙක් හැටියට පෙනීම වළක්වන්න බෑ. ඒක ස්වභාවයක්. එතකොට මේ වචන තියෙන්නේ කාගේ ළඟද? විකෘති මිනිස්සු ළඟ. වචන තියෙන්නේ කාගේ ළඟද? විකෘති මිනිස්සු ළඟ. ප්‍රකෘති කෙනෙක් ළඟ වචන නැහැ. මොකද වචන ඉක්මවා ගොඩාක් දුර ගිහිල්ලා යනවා. වචනේ ගොඩාක් දුර ගිහිල්ලා වචන නැහැ. ඉතින් ඊළඟට ඒ සහනය තුළ ආයි ටික කාලයක් එකතන පල් වෙනවා. එයි දැන් ටිකක් සහනයක් ලැබුණා. දැන් මම ටිකක් සුවයෙන් ඉන්නවා කියලා තියෙනවා. ආයි ඒක තුළ යම් කිසි තත්ත්වයක බැටකනකොට ඊට වැඩි ආයි ගැඹුරින් විදර්ශනා කරනවා. ඊට පස්සේ ආයි ඉස්සරහට යනවා. ආයි තව ටිකක් පැහැදිලි කරගන්නවා. ජීවිතෙත් එහෙමනේ. බැට කන්න කන්න තමයි හැදුනේ. වියදම වැඩි වෙන්න තමයි ආදායම වැඩි කරගත්තේ. මේ ලෝකේ හැටි. එස ජීවිතෙත් අවබෝධය වැඩි වෙන්න තමම් සාදාගන්නේ. ඊට පස්සේ උපතක් ඇත කියන කතා, උපතක් නැත කියන කතා අදාළ වෙන්නේ. ආයි උපදිනවද, ආයි උපදින්නේ නැද්ද? එහෙම තර්කයක් නැහැ. එහෙම තර්කයක් නැහැ. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ යාට. මේව දෘෂ්ටියෙන් ගත්තොත් එහෙම මේ අහවල් දෙය කියන්නේ එන උපතක් නැහැ කියලා මෙයා කියන්නේ නෑ මේ උපතක් තියෙනවා කියලා කියන්නේ. එහෙම කියන්න ගියොත් මේව මහා දෘෂ්ටිධාරි වෙනවා. ඒකමයි යුනේ මේ ලෝකයේ ශාස්ත්‍රවරු බිහි වෙලා මට හිතන විදිහට නබිනායකතුමන්, ජේසුස් වහන්සේ වගේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට කිව්වේ හරි දෙයක් කියලායි මම නම් හිතන්නේ මුලින්ම කියපු එක. පස්සේ අපේ අයියලා ටික එකතු වෙලා, අයියලා කියන්නේ ඊට පස්සේ පහළ වෙච්ච අයිය කට්ටිය, මේ සෙට් එක මේක වචනවලට කැඩුවා, පෙරලුවා, අරුද්දුන්නා. ඊට පස්සේ සම්පූර්ණ ඒක විකෘතියක් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේගේ සමයේ ඒ කාලේ තිබුණ ලිඛිත භාෂාව. නමුත් මේක ලියන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා තමයි බුදුහාමුදුර හැමතැනම කියුවේ, දේශනා කරේ. මේක ලියන්න බෑ. ලියන්න බෑ. මේක ආධ්‍යාත්මිකව යන දෙයක්. මේක ගලා යන දෙයක්. මේක ලියලා තියන්න පුළුවන් දෙයක් නෙමෙයි. අවබෝධයෙන් අවබෝධයට යා යුතු දෙයක්. යමෙක් ත්‍රිවේදනාව ඉක්මවයිද ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තා වේ. මේ මහා ලොකු ශාසනයක් නෑ. තියෙන්නේ සුඛ දුක්ඛ උපේක්ෂා කියන ත්‍රිවේදනාව ඉක්මවන්න විතරයි. ත්‍රිවේදනාව ඉක්මුවොත් අපි ආර්ය අෂ්ටාංග මාර්ගය ප්‍රගුණ කළා වෙනවා. ත්‍රිවේදනාව ඉක්මුවොත් අපි කාලය ඉක්මුවා වෙනවා, අකාලික වුණා වෙනවා. ත්‍රිවේදනාව ඉක්මවුවොත් අපි සියලු දුක් ඉක්මවුවා වෙනවා. පැහැදිලිද? මොනවද වේදනා තුන? සුඛ, දුක්ඛ, උපේක්ෂා. ඔච්චරයි. ওই ටික ඉක්මවන්න විතරයි තියෙන්නේ. බලන්න ඉක්මවන්න ඉතින් මහන්සි ගන්න. ඊට පස්සේ ආයි කොහොමද ඒක ඉක්මවන්නේ කියලා. අන්නේ අවශ්‍ය කරන අසිරිමත් ප්‍රාතිහාරයට තමයි අපි මේ දේශනාවල් කරන්නේ. ඒව ගොඩාක් දේවල් গুপ্ত අර්ථ මතුවෙන විදියට, හිතන්න අවකාශය ලබා දෙන විදියට, මනුස්සයාගේ චින්තනයේ වැඩෙන විදියට හරි අපූර්ව විදියට ඉතින් මේ දේශනා කෙරෙනවා. කෙරෙනකොට ඉතින් මේක පුහුදු මාන්න අධික කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. උද්දච්ච කමෙන් ඉන්න කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඉතින් එතකොට ද්වේෂය පහළ වෙනවා. ඒ පහළ වීමත් වරදක් නෑ කියලා මට එක වෙලාවක හිතුණා. මොකද මටත් එහෙම හිතුණ නිසා. මොකද්ද තේරෙන්නේ නැති අපබ්‍රංශයක් කියවන මුන් ටික එකතු වෙලා මේ බණ කාරයෝ ටික මම ඔක්කොම නැති කරනවා කියලා මම හිතුවා. මමත් ඉතින් ජාත්‍යන්තර සම්ප්‍රදායේ හාමුදුරු කෙනෙක්නේ. අපි ලොකු භාවනා කාරයෝ මෙහෙම හිටියට. ඉතින් මේ අමුතු බණක් කියාගෙන යන මේ බණ ටික අහලා ඉවරලා මට ඇත්තටම හිතුනේ මට මේක තේරෙන විදියට කිව්වේ නැති වුණොත් මම මේ ඔක්කොම නැති කරනවා. ලංකාවේ මේ බණ කියන එවුන් ඔක්කොම විනාශ කරනවා කියලා හිතුණා. හිතලා පළමුවෙන්ම මට මේ උපදෙස් දෙන ගුරුවරයාට ගහන පොල්ලක් අරන් ගිහිල්ලා මම්ම ගහනව තනියෙන් ඉදිරිපත් වෙලා. ඉතින් එහෙම තරහක් ආවා. එහෙම ආව එක ඉතින් සාධාරණයි නේ. ඉතින් ඒ තරහ මේ අනිත් ඔය පුහුදු භික්ෂූන් වහන්සේලාට, නායක හාමුදුරුවරුන්ට එක එක ඔය ඉන්නෝනේ. වයෝ වෘද්ධයි, ඥාන වෘද්ධ නෑ. නිකන් මේ කෙස්සට ඇහිලා විතරයි වයසට ගිහිල්ලා තියෙනවා. නිකන් පොත් ටිකක් අටපාඩම් කරගෙන හරියට භාෂා ශාස්ත්‍ර නම් හොඟක් දන්නවා. නමුත් මේ සාසනික දර්ශනේ ඥාන වෘද්ධ නෑ. ඒ උන්වහන්සේලාට හිතෙනවා ඇති ඒක විකෘතියක් කියලා. මම කරන් දෙන්නේ නැහැ. නගරල ගියාට පස්සේ ගුටි ගන්න වෙන්නේ නැන්නේ. ඔව් කරන් දෙන්නේ නැහැ. ඉතින් ඒ අත්තන්ටත් ඒක හිතෙන එක සාධාරණයි. මොකද මටත් එහෙම හිතුණා. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ හිමින් සැරේ මේ මීහරකෙක් වෙන්නේ නැතුව මේක බලාපියව කියලා. යන්නේ නෝ. ඒ නිසා මේක හිමින් සැරේ තේරුම් කරගන්න උත්සාහ කරන්න. මේක බොහොම වටින සම්බුද්ධ වචනයක්. ඒක හිමින් තේරුම් ගන්න උත්සාහ කරන්න. මොකද්ද තේරුම් ගන්න උත්සාහ කරන්න තියෙන්නේ? දුරු දේ දුටු පමණයි. ඔන්න ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න තියෙන්නේ. සියලු සංස්කාරකෝ අනිත්‍යයි. ඕක තේරුම් ගන්න තියෙන්නේ. මේ අමුතු බණක් නෑ මගේ ළඟ. ඈ මේ ඉන්ද්‍රිය විෂය ඉක්මවන්න, ලෝකෝත්තර බවට පත් වෙන්න ඕකයි හිතන්න තියෙන්නේ. මේ අමුතු දෙයක් නෑ. අකාලික බවට පත් වෙන්න, කාලයෙන් නිදහස් වන්න, මේ සංස්කාරක ලෝකේ නොපිහිටන්න, සංස්කාරක ලෝකේ ඉක්මව යන්න. ඔය බණ ටික විකෘතියක්ද? මම ඔයිට වැඩි දෙයක් කියනවාද? අර අපිට එක ගුණයක් තියෙනවා. අපිට එතෙන්ට මිනිස්සෙගේ සිත ගෙනියන්නට පුළුවන් ශක්තිය ඒ ගැප් කරන්න පුළුවන් ඒ වචනේ. අකාලික කියන ගුණයට යන්න ඒ වචනය තුල අපිට ඒ ශක්තිය තියන්න පුළුවන්, ගොනු කරන්න පුළුවන්. අනිත් අයට ඒක බෑ. අපි අකාලිකයි කියන්නේ අකාලික බව ප්‍රත්‍යක්ෂව. කාලිකයි කියන්නේ මෙන්න මේකට. මොකද අකාලිකයි කියන්නේ කියන්න බලන්න. දැන් මේ අවබෝධයේ ටිකක් මදි මදියයි කියන්න බලන්න. තව කියන්නේ? තව කියන්න පිටිපස්සෙන් කියන්නේ අලුත් අයත් කියන්නේ. අලුත් වචන අයත් තහන් කියන්න බලන්න. මොකද අකාලිකයි කියන්නේ? මොකක්ද අකාලික කියන්නේ? අතීත අනාගත වර්තමාන තුන. ඒක පිරිසක් ඉන්න මන් දන්නවා. ඒ සෙට් එකට දෙන්න පුළුවන් උත්තර. ඔය බණ අහලා බණ නාලා ඔක්කොම අවබෝධ කරගෙන මහා ප්‍රබල විදියට ඉන්න මටත් බණ කියන්න පුළුවන්. මට පිරිසක් ඉන්නවා. මේ ඉන්නවා. දැන් ඒ පිරිසට මම මේක හැමදාම කීකේ ඉඳලා හරියන්නේ නැහැ. මේ අලුතෙන් එන කෝඩු කාර්යෝ ටිකක් ඉන්නවා. මේගොල්ලෝ තමයි ලිංගා හොල්ලලා ඉස්සරහට ගන්න ඕන මොලේ කලම්බලා. නේද? දැන් ඇත්තොත් මේ සංසාරේ දුක් විඳිනවනේ අප්‍රමාණ. මෙහෙමයි ඉතින් අපි මේ කාටවත් බලෙන් මේ කියලා මේක ධර්මය අවබෝධ කරවන්න යන්නේ නැහැ. දැන් මම පහුවේ දවසේ අර මාළු මේ මේ මින් බැඳුරක් බලන්න ගියා. එක එක මාළු ඉතින් අර මාළු ටැංකි වලට වෙලා කොටු වෙලා ඉන්නවා. ඉතින් මං එක එක හැදේ එක එක විදිහේ මාළු ඉන්නවා. ඉතින් මං කල්පනා කරනවා ඉතින් මේ ඔක්කොම ඉතින් නිවන් දක්වන්න පුළුවන්ද? එහෙම නිවන් දකින්න ඕනද? එහෙම එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ ඕවලුනේ මේ සංසාරේ උපදිනවට මං අකමැති. ඒ නිසා මුංගේ උපත සම්පූර්ණයෙන් නැති කරලා දාන්න ඕන කියලා මේ වඳ කිරීමක් නෙමෙයි මේක. මේක ජීවිතේ තේරුම් ගැනීමක්. ඒ කියන්නේ දුක්ඛ නැතුව ජීවත් වෙන්න හොයාගත්ත විශිෂ්ට ක්‍රමයක්. ඉතින් දැන් මෙව කියන්න බෑ. ඊට පස්සේ විකෘති කරනවා කියලා කියයි. ඉතින් හරි වැඩක් තියෙන්නේ. මේ දුක් නැතුව ජීවත් වෙන්නට ඉගෙන ගන්න තියෙන දුක් ප්‍රහාණය කරලා ජීවත් වෙන්න ආධ්‍යාත්මයේ දුක සෝදාහරින මාර්ගයක් බුදුහාමුදුරෝ දේශනා කරේ. දුක්ඛ නිරෝධ ධාමිනී ප්‍රතිපදායි ඥානං බුද්ධ ඥානං. දුක් නිරෝධ කරන දුක් නැති කරන ප්‍රතිපදාවක් තියෙනවා. අකාලිකත්වයට සිත පිහිටවන්න බලන් බලමු කියමු බලන්න පිහිටවන විදිය. අකාලිකත්වයේ සිත පිහිටවන්න කියන් බලන් කොහොමද පිහිටවන්නේ? නිරායාසයෙන් ඉන්නවා. තව කියන්න බලන්න. කාලිකත්වයේ සිත පිහිටවන්න. අතීත අනාගත වර්තමානයේ නැතුව සිත පිහිටවන්න. ඈ දෙපැත්තම බෙදන්නේ නැති තැන. ඔව් මේ මොහොතත් නැතුව. දැන් අලුතෙන් ආපු කට්ටිය බලන් ඉන්නෝ මේ පරණ අයගේ විකෘති ඈ. මොකද මේ පරණ කට්ටිය ඔක්කොම විකෘති වෙලානේ සම්පූර්ණ රෝන්. මොනවද ඕම ඉන්න පුළුවන්ද මිනිස්සුෙකුට? දෙපැත්තක් නැතුව ඉන්න කියනවා. අතීත අනාගත වර්තමාන නැතිව ඉන්න කියලා කියනවා. කොහොමද ඕම ඉන්න පුළුවන්ද මිනිස්සුන්ට? ඇත්තෙම බෑ. සත් ඈ කාලේ අනිත්‍යතාවයෙන් දැකීම. ඔය මේ ලොකු ප්‍රශ්නයක් ඒක. දිග විග්‍රහයක් ඔ කාලය විග්‍රහ කරාම වෙනවා. ඊට පස්සේ අනිත්‍යතාවයේ දැකීම කියන දේ නම. ඊට පස්සේ තව හරි හරි. අනිච්ච සංඥා භික්කවේ භාවිතා බහුලී කතා කියලා බුදුහාමුදුරු දේශනා කරනවානේ අනිච්ච සංඥා සූත්‍රයේ. ඉතින් මේ අනිත්‍ය සංඥාවේ සිට පිටව ගන්න. එතකොට ඒක කොහොමද කරන්නේ? ඔය උපාදක අම්ම දන්නේ මේ අදාවේ. නෑ 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 ඔයා කනවා වැඩි. මට වැඩේ කරන්න බෑ. ඒ පොඩ්ඩක් ඉන්න ඔක්කොම බලන්න කියන්න බලන්න දැන් ටිකක් දන්නයි කියන්න බලන්න. කොහොමද අනිත්‍ය සංඥාව? වචන නම් බර බර ගාලා වචන කියන්න බලන්න. මට වචන නෙමෙයි මම ස්පර්ශ කරන්න හිත. අන්න එතෙන්දි තමයි කන වචන වලට හරි වුණාට වැඩක් නැහැ. දැන් එකම වචනේ දෙන්නේ කියනවා. එකම වචනේ දෙන්නේ කියනවා. අපි හිතමු අත හරින්න දෙන්නේ කියන වචනේ ඔබතුමියත් කියනවා ඔබතුමියගේ පිටිපස්සෙ එක්කෙනත් කියනවා. මම එක්කෙනෙකුට හරි කියනවා අනිත් එක්කෙනාට වැරදි කියනවා. ඇයි ඒ? කියපු විදිය සහ ඒකට දෙන නිරුක්තිය ආර්ථය සහ ගුණය අනුව එකම වචනේ දෙන්නේ කිව්වත් එක්කෙනෙකුට වැරදි කියනවා එක්කෙනෙකුට හරි කියන්න පුළුවන්. එක්ක දෙන්නටම හරි කියන්න පුළුවන් දෙන්නටම වැරදි කියන්නත් පුළුවන්. වැරදුනොත් වැරදි හරි ගියොත් හරි නැත්නම් එක්කෙනෙක් හරි එක්කෙනෙක් කොහේ වැරදි. තේරුණාද? එහෙනම් සාරණාංශේ ඒකේ තේරෙන්න ඕනේ ගුණය තමයි එයාගේ වචනේ මොන අරුතෙන්ද මොන දැනුමෙන්ද මොන අවබෝධයෙන්ද මොන හැකියාවකින්ද මෙයා මේක කරන්නේ. දැන් අපි ඕන කෙනෙක්ගෙන් අහනවා ඔයාට මේ වැඩේ කරන්න පුළුවන්ද? හැමෝම 10 දෙනෙක්ම ඇවිල්ලා කියයි ඔව් මට මේ වැඩේ කරන්න පුළුවන්. ඒ වුණාට අපි කියන විදියෙන් තේරුම් ගන්නව මනුස්සයර කරන්න පුළුවන්ද බැරිද කියන එක. ඒක ඔක්කොම බාර ගන්න මේ කරන්න පුළුවන් කියලා කියලා. අන්න ඒ වගේ. එනිසා එයා ඒ ඒ ඒ ඒ අරුත ඇතුලේ තියෙන්න ඕනේ ඒ ශක්තිය. මම වචන වලින් නිකන් ආරම්භ කරන භාවනා වැඩසටහන් ඔය කම්මට්ටානාචාර සංගම් දැකලා තියෙනවා. හිත වෙන කොහොමකත් කට ඕ ලොකු බණ පද කතා කරනවා. හිත වෙන කොහොමකත් ඊට පස්සේ අපේ හාමුදුරු ටික අපි තේ හදනවා. අපි ඒ සංගමයට නමක් දැම්මා. මොකක්ද දන්නවද? එළි වෙනකන් නිෂ්ඵල කතා කර කර ඉන්න විතරක් නිසා අපි ඒක සංගමයට දැම්ම පුන්නක්කු සංගමය කියලා. අපි තේ හදන්නේ උඩ පැනවල හිනාවේ පුන්නක්කු සංගමයට තේ හදිනවා කියන ඉවරල ගේනවා. ඒකට හේතුව මේ අද හොඳට ගිලම් පසාරව මේව අලු අයව මේව කකා එළි වෙනකන් සාකච්ඡාවල් කරන සංගමයකට කියන පුන්නක්කු සංගමය කියලා. මේක ඒ කියන්නේ කට විතරක් නලියනවා ඇතුලේ අරුත් අරුත් නෑ. හදවත 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 ඒසාවේ හදපත්ල හදවත පිරිසුදු වෙන්න ඕන. දෙබෙඩි ගති නැතුව සත්‍යයේ පිහිටන්න ඕන. ඩබල් ඇක්ෂන් ලයිට් බෝයි වගේ වෙන්න එපා. ඇක්ෂන් දෙකක් තියාගන්න එපා. හිතේ ස්වරූපේ එකක්, කටේ ස්වරූපේ එකක් එහෙම තියාගන්න එපා. ඔය පුහුදුන් බව කියන එකේ ස්වභාවයම තමයි කට එකක් හිත එකක්. කට එකක් හිත එකක් තියාගන්න එපා. හිතයි කටයි එකට තියාගන්න ඕන. හිතයි කටයි ගතයි ඔක්කොම එකට තියාගන්න. ඒකයි අර මේ පොඩ්ඩක් අර ඒගොල්ලෝ මේ ටිකක් කට හොඳ නැහැ වගේ තේරෙන්නෙත් ඒක. මොකද හිතයි කටයි ගතයි ඔක්කොම එකයි. ඒ මෙහෙම බොක්කෙන් මතු වුණාද බොස් ගාලා දැම්මා කිව්වා. කිව්ව නිසා ඉතින් පොඩ්ඩක් තේරුණා මෙයා මේ කටට එන දේ කියනවනේ. ඇත්ත පොඩි ළමයා වගේ කටට එන දේ කිව්වා තමයි. දත ලොකු වැඩි කිව්වා මේක ලොකු වැඩි දත. මීට වඩා මේක පොඩි වෙන්න ඕන. මේක දැම්මොත් මේ කෙලින්ම මේ දතේ ප්‍රමාණයෙන් මං කෙලින්ම උස හැදුවා. උස හැදුවොත් එහෙම 18 රියන් විතර හදලා ඕ එච්චර විතර හදලා ඒ දැම්මත් මේක යකා වගේ පේනවා මේ දත. මෙච්චර වැඩි ලොකු. මට දතේ හැටියට උස හදන්න බැරිද දත බලලා? සාමාන්‍ය සරල විද්‍යාවෙන් කාබන් පරීක්ෂණ කරන්න ඕනේ. නිකන් දතේ ගන්නහම දතින් කියන්න බලව මිනිහගේ උස කොච්චරද කියලා. එහෙම කියන්න පුළුවන්ද? දැල වශයෙන් අස්තියෙන් කියන්න පුළුවන් මිනිහගේ උස කොච්චරද කියලා. එ මේ එක අස්තියක් හම්බ වුණා නම් එද මිනිහගේ උස මෙච්චරයි කියලා මේ ප්‍රමාණය කියලා කියන්න පුළුවන්. ඒ වගේ පිනතුන් දැකලා තියෙනවා දෙවුරම් මහ විහාරයේ තිබුණු ඒ ගල් උළුවස්ස මේ නවදිල්ලි කෞතුකාගාරයේ තියෙනවා. ඒක අඩි 6 ගානක් උස. අඩි 6 අඟල් 3ක්ද කොහෙද උස? නවදිල්ලි තියෙනවා මේ ජේතවනාරාමේ උළුවස්ස තිබුණු. එතකොට මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ අසීමාන්තික උස තිබුණු මිනිස්සෙක් නෙවෙයි මේ නේපාල ජාතිකයන්ට අදාළ වෙන ඒ වගේ ශරීරයක් තිබුණු දැන් අර කහපාට ශරීර තියෙන නේපාල අන්න ඒ වගේ પરම්පරාවේ ඒ ප්‍රදේශේ නීපදුනිත් ඒ પરම්පරාවේ රාජ මේ සූර්ය පරවංශිකයෝ ගේ ශරීරයේ තිබුණු කහපාට ශරීරයක් තිබුණු බොහෝම ප්‍රියමනාප ස්වරූපයක් ලස්සන රංවන් පාටක් තිබුණු ශරීරයක් තිබුණු මිනිසෙක්. මිනිසයා මේ රජ කෙනෙක්ගේ පුත්‍රයෙක්. ඒ පුත්‍රයා අසීමිත වෙහසක් දරලා මේ ඥාන දර්ශනයක් උදා කළා. මිනිස්සුන්ට දකින්න බැරි දෙයක්, හිතන්නවත් බැරි දෙයක් එහෙම නම් නෙමෙයි. ඒ උපදේශය ගත්තොත් ඒ මඟ අනුගමනය කරොත් ඒක දකින්න පුළුවන් විශ්වීය සාධාරණ ධර්මයක්. ඒක ඒ සාධාරණ ධර්මයක්. ඒකට කරන්න දෙන්නේ තමන්ගේ හිතට ගැඹුරට එබී බලන්න ඕනේ. එබිල බල බලා වැරදි දෘෂ්ටි අයින් කරන්න ඕන. වැරදි දෘෂ්ටි අයින් කරන්න ඕන. ඉතින් වැරදි දෘෂ්ටි අයින් කරන්නේ වේදනාව දෙනකම්. දැන් ඕගොල්ලෝ දත් උගලනවද වේදනාව දෙන්නේ නැතුව තිනකම්? උගලන්නේ නැහැ. දත වටිනෝ හරියට. හැබැයි බරපතලම වේදනහ දුන්නොත් උගුලනවද නැද්ද? ඕකම තමයි ඔබේ දෘෂ්ටිවලටත් කියන දෙන උදාහරණය. ඔබේ දෘෂ්ටි බරපතල විදියට ඔබට වේදනා දුන්නොත්, ඔබේ සිත ඔබට බරපතලට විදියට දුක් දුන්නොත් ඔබ සිත උගුල්ලලා දානවා. එහෙමත් නැත්නම් ඒක වේදනා දෙන්න කලින් ප්‍රඥාවෙන් අපි දෙන උපදේශය තුළින් බලන්න ඕන අනාගතයේදී හරි ඔබ ස්ථීර වශයෙන්ම මේ වේදනාවට හසු වෙනවා කියන ප්‍රත්‍යක්ෂතාවය ඇති වුණොත් ඒත් උගුල්ලලා දානවා. නම් පිළිකාවක් තියනවා නම් ඒ පිළිකාව අනාගතයේදී ඒකාන්ත වශයෙන් මේක වැඩි වෙලා මෙයා මේ යනවා කියලා තේරුනොත් එනි ඉක්මනින් මේ කොට සයින් කරනවානේ. කොට සයින් කරලා එයා සල්ලි කර්මයක් කරගන්නවා. ඒක තමයි පිළියම. ඒ වගේ අනාගතයේදී හරි මෙන්න මේ තමන්ගේ ජාති බය, ජරා බය, මරණ බය මේවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මරණයෙන් ගැලවෙන්න බෑනේ. ඇත්තට මරණ බියට අනිවාර්යෙන් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එදාට ඔබේ මනසකින් අහන්න ඔබට පුළුවන්ද සනීපෙන් සන්තෝෂයෙන් මුහුණ දෙන්න? ඔබ ඔබේ මනසින් අහන්න ඕන ඔබ බම්බුලන් කියලා හරි කමක් නැහැ. ඔබට පුළුවන්ද යකෝ මේ මරණයට මුහුණ දෙන්න? එහෙම අහන්න. අපි මේ සම්භාවනීය දේශනාවන්වල දේශනා වචන පාවිච්චි කළාට අපි සාමාන්‍ය ජීවිතයේ තුල උඹ බම්බුලන් ජීවිතයන්නේ තියෙන්නේ. එහෙම එකක් තියෙන්නේ. සරලයි මිනිස්සු. දැන් ડોක්ටර්ස්ලා ලෙඩ්ඩු ඉස්සරහා ලොකු වෙනවා, ලොකු රඟපෑම් දැම්මට ඒගොල්ලෝ ගිහිල්ලා මේ සෙට් එක එකතු වෙලා ටී එකක් ගන්න වෙලාවට ඒගොල්ලෝ උඹ බම්බුලන්ලා. එච්චරයි. ඒගොල්ලෝ රිලැක්ස් වෙලා මේ අර නර්ස්ලාට පේන්නේ නැති වෙන්න, අනිත් ඇටෙන්ඩන්ට්ලාට පේන්නේ නැති වෙන්න ඒගොල්ලෝ වෙනම ලෝකයක ඉන්නවා පොඩි වෙලාවක්. හාමුදුරුවරුත් එහෙම බාන්න බලන්න ඕන. ආමුදුරු සෙට් එක විතරක් එකතු වුණාට පස්සේ කියන කතා ඈ ලෝකේ තියෙන කුණුහරුප ටික කියනවා. ඒකේ මේ සෙට් එක විතරක් එකතු වෙන්න ඕන. ඒකත් පොඩි හාමුදුරු ටික අයින් වෙන්න ඕන ලොකු හාමුදුරුවන්ගේ සෙට් එක පටන් ගන්න. ඔව් එක්කෝ පොඩි හාමුදුරුවන්ගේ නියම හැටි පේන්න ලොකු හාමුදුරු ටික නැති වෙන්න ඕන පොඩි හාමුදුරුවන්ගේ සෙට් එකේ தত্ত্বය බලන්න. ඉතින් ඒක මේ සමාජෙත් එක්ක එකතු වුණා. අන්න ඒ වගේ අවංක මිත්‍රශීලී ළඟ ඇසුරක් තමයි තියෙන්නේ ඔබේ ආධ්‍යාත්මයත් එක්ක ඔබට. එතකොට මම නම් කතා කරේ අර මගේ ඉන්න හොඳම මිත්‍රයාට පෞද්ගලික හැම හරුපයක්ම කතා කරන මිත්‍රයත් එක්ක කතා කරන භාෂාවෙන්. තේරුණානේ? එහෙමත් ඉන්නෝනේ යාළුවෝ ජීවිතේ ඉන්න ඕනෙ කුණු හරුපයක් එක්ක කතා කරගන්න මිත්‍රයෝද? එහෙම ඉන්න අයත් ඉන්නෝ නැති අයත් ඉන්නෝ. ඒ වගේ මිත්‍රේ තදබල මිත්‍රයෙක් තමයි ඔබේ සිත. ඒ නිසා බොහොම සමීපව කතා කරගන්න. මූණටම කියනවනේ හරි මිත්‍රයෙක් කියලා අපි තේරුම් ගත්ත කෙනාව ඒ මිත්‍රයාව විවේචනය කරන්න උවමනා වෙන තැනදී දෙපාරක් හිතන්නේ කෙලින්ම මූණටම කියනවද නැද්ද? කියනවා. ඒක හරි නෑ නේ, ඒක හරි කැතයි නේ, ඒක හොඳ නෑ නේ කියලා කෙලින්ම කියනවා. මොකද මේ තරම් මිත්‍රයා. ඒ වගේ මේකත් එක්ක තරහ වෙන්නෙත් නෑ, ඒකත් එක්ක සංශෝධනය වෙන්න, කතා බහ කරන්න, වෙනස් කරගන්නත් සූදානම් නියම මිත්‍රයා. අර ඒ වගේ ඔබේ මනසට ඔබ හොඳම මිත්‍රයා. හැටියට ඔබට ලොකු සංවාදයක් ඔබේ ආධ්‍යාත්මයත් එක්ක ඔබට දරන්න සිද්ධ වෙනවා. එම් බුදුහාමුදුරු දේශනා කරන්න සමහර උදවියට කියන්නේ මෙන්න මෙච්චරයි. මොකද්ද? ඔබ මම මෙමයයි කියන්නේ කවරකටද කුමකටද මට ඒක සොයා දෙන්න කියන්න. එච්චරයි. දැන් ඕකත් අරගෙන ඔය වචනේත් අරගෙන ඔබේ ආධ්‍යාත්මය තුළට කිමිදෙන්න. කිමිදලා උත්තරයක් අරගෙන ඉන්න. ඔබ මම මමයයි ආමන්ත්‍රණය කරන්නේ කවරකටද? කෙස් වලටද, ලොම් වලටද, මස් වලටද, ඇට වලටද, ඇට මිදුළු වලටද, නහර වලටද, අනුන්ගෙන් ගත්ත මේ අදහසකට සිතුවිල්ලකටද, ආකල්පයකටද, අපේ මේ සමහර ඉන්න මේ උන්දලා ගොන් හුචක්කු මෙහෙම කියනවා. ඔය සියල්ලටමලු කියනවනේ ඒක නේද උත්තරේ කොට දෙන්නේ උත්තරේ ඕක. ඉතින් ඕක කිව්වහම ඉතින් මම අර වචනේ කිව්ව එක සාධාරණයි කියලා හිතෙන්නේ නැද්ද? ඔය සියල්ලටමලු මම කියලා කියන්නේ. ඒ කියන්නේ මෙලෝ සංසාරක නූලක් නෑ. මම කියලා කියන්න පුළුවන්ද මේ 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 ඇටවලට මස්නහරවලට මේ මම කියන්න පුළුවන්ද මේ මේ ඔක්කොම තියෙන සතර මහා භූතයෝ මේකේ ජලය තියෙන්නේ. එතකොට ජලය ජලයටයි තියෙන්නේ. ජලය මම වෙනවද? එතකොට මේ මේක ඇතුළේ මේ ආහාර මහා පොළවේ සාරය මේ ඔක්සිජන් වාතය හිරුගේ උණුසුම මේව. එතකොට අනුන්ගෙන් ගත්ත අරමුණු ඒ අරමුණු වලට අයිති. දැන් මම කියන්නේ මේ බාහිරෙන් ගත්ත අරමුණු තැන් තැන් වලින් ගත්ත අරමුණු තියෙනවනේ ඒ අරමුණු ඒ අයිටම දෙන්න. මහත්මයෙන් ගත්ත අරමුණු ටික මහත්යට දෙන්න. මහ පොළොවෙන් ගත්ත අරමුණු ටික මහ පොළොවට දෙන්න. ගෙට ගත්ත අරමුණු ටික ගෙටම දෙන්න. දැන් බලන්න ඔබ නිදහස් නැද්ද බලන්න. එක එක්කෙනාගේ අරමුණු අරමුණු අපි කරපින්න ගන්න නැතුව බැඳ ගන්න නැතුව ඒ අරමුණු ඒ තැන් වලට දීලා ඉන්න ඔබ ඔබේ අරමුණෙන් විතර ආන්න නියම කායගත සතියට ඔබ එනවා මේ මොහොතේ. ඊට පස්සේ වෙන මොකක්වත් අරමුණක් නෑ. තියෙන්නේ මේ පුජ්‍යලයා කියන අරමුණක් තියෙනවා. ඒ අරමුණ ඇතුළේ තියෙන ආස්වාස ප්‍රාස්වාසය පිම්බීමත් හැකිලීමත් ඈ ඉරියාපත භාවනාව කායගත සතියක් මෙතන පිහිටෙනවා. මේ සද්ධර්මයේ පිහිටන අය ළඟ පිරුණුතුනේ එහෙම කුලමාන ධනමාන ඒව මොකක්වත් නැහැ. වලව්කම් හීනකම් අරකම් මේකම් සුදුකම් නම්බුකාරකම් ඒ මොකක්වත් නැහැ. මොකද හේතුව මේ ලෝකේ විශ්වීය මිනිස්සෙක් වුණාට පස්සේ හීනමානයක් නැහැ අදිමානයක් නැහැ දෙකම නැහැ. එතකොට තියෙන්නේ මොකක්ද? එකම මානය කියන්නේ අනතිමානය. තේරෙනවද? මහණේ නැති බව හේවත් අනතිමානේ. මානයකට නොපෙමිනීම, දෘෂ්ටියකට නොපෙමිනීම, සංකල්පයකට නොපෙමිනීම හේවත් අනතිමානය. අනතිමානේදී තියෙන එකම මානේ ඒකයි. ලොකු වෙන්න ඕන තැන ලොකු වෙන්නත් පුළුවන්, ලොකුම ලොක්කටත් එහා. පොඩි වෙන්න ඕන තැන පොඩි වෙන්නත් පුළුවන්, පොඩිම පොඩටත් එහා. තේරුණානේ මම ඒකට කියන්නේ? අවශ්‍ය වෙලාවක මට අවීචි මහා නරකයට පතුලට ගිහිල්ලා අගනිට්ටා බ්‍රහ්ම ලෝකයට ගිහිල්ලා තප්පරෙන් එන්න පුළුවන් කියලා කියන්නේ. කොහොම බයද්ද? බය වෙන්න ඕනේ. අවීචි මහා නරකයේ පතුල ස්පර්ශ කළා අගනිට්ටා බ්‍රහ්ම ලෝකයට ගිහින් එන්න පුළුවන් තප්පරෙන්. ආන්න ඒ වගේ ප්‍රබල ආර්ය ශ්‍රාවකත්වයේ තියෙන්න ඕන. අගනිට්ටා බ්‍රහ්ම ලෝකෙත් ස්පර්ශ කළා, අවීචි මහා නරකයේ පතුලත් ස්පර්ශ කළා, ශනිකව එන්න පුළුවන්. ඒ කියන්නේ සැරිසරන්න පුළුවන් ගුණයක් තියෙනවා. තිස්සෙක් තලෙම යට. එනතුරු මේ මොහොතේ වෙනකොට තවීචි මහනරකේ දුක් විඳින මිනිස්සු සද්ධර්මයට ගරහලා, සද්ධර්මයේ විකෘති කළා, සද්ධර්මයට නිග්‍රහ කළා දුක් විඳින මිනිස්සු අප්‍රමාණ සසර දැවෙමින් ඉන්නවා මේ මොහොතේත්. මිත්‍යා දෘෂ්ටි අදහලා සම්බුද්ධ වචනයට ගරහලා බුදු පිළිම කඩලා විනාශ කරලා සිල්වතුන් ගුණවතුන් විනාශ කරලා ආර්ය උපවාදයන් කරගෙන දුක් විඳින නිරයන් වල කෑ ගහමින් දුක් විඳින පැහැෙන නිර්සත්තු මේ මොහොතේත් ඉන්නවා. වෙන කොහෙවත් නෙමෙයි මේ නිරය කියලා කියන්නේ අර ගිනිගෙන දැවෙන ලෝදිය. ලෝදිය පොනවා කියලා කියන්නේ ලෝදිය කියන්නේ ලාවා. ලාවා අතර පවතින උපතක්. එච්චරයි. වෙන මොකක්වත් නෙමෙයි. එක එක කොටස් තියෙනවා. එක එක සීමාවල් වල උෂ්ණත්වයන් මත තියෙන සීමාවන් වල ඒවට එක එක නිරයන් වල නම් දාලා තියෙනවා. එක එක කොටස් වල. විශාල රස්නි ජලයක් එනවා අර ඉන්දියාවේ. මං හිතන්නේ ඔය විභාර පර්වතයේද කොහෙද කිට්ටුව තියෙනවා රස්නි ජලයක්. ඒ කාලෙම බුදුහාමුදුරුවෝ ඒ කාලෙත් ඒක ඇවිල්ලා තියෙනවා මේ විදිහටම. බුද්ධ කාලෙත් මේ කියන මේ අහවල් නිරය හරහා මේ ජලය එන්නේ මහණෙනි. ඒ නිසා තමයි මේ ජලය රස්නි කියනවා. එතකොට මේ නිරේ නමක් කියන මොකක් හරි. ඒ නිරේ හරහා එන ජලය නිසා තමයි මේ රස්නි වතුර කියනවා. එතකොට එක එක උෂ්ණ පසුබිම් තියෙන තැන්වල උපදිනවා. ඊළඟට බාහිර මේ ලෝකෙත් තියෙනවා පෙරේත ලෝක, පෙරේත ආත්ම තියෙනවා. ඒක සහතික ඇත්ත. ඒ කල බඩ කලගෙඩියක් විතර වෙලා ඉපදිලා ඉදි කටු වගේ මේ දිගට මේ 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 ඇඟිලි තුඩු පිහිටලා කට ඉතාම පොඩියට වැහැරුණු කළු පාට ශරීරයකින් යුක්ත මල පෙරේත ආත්ම මම දැකලා තියෙනවා. හැටම දැකලා තියෙනවා. එක එක පෙරේත ස්වරූප තියන අය ඉන්නවා. තාම මිටි ශරීර තියෙන මේ පොඩි මේ පෙරේත භූතය වෙන මේ පුංචි ඒවා මෙච්චර විතර අඟල් දෙකේ තුනේ වුණා. මුන් තමයි ගිහිල්ලා අර ඔළුව අස්සට රින් ගන්නෙ. ඔළුවට රින් කොට පස්සේ දිස්ටි වැටෙන හැරෙ මේ මොලේ කනවරය ගිහිල්ලා. ඊට පස්සේ ඔළුව මේ වෙනවා. ඇඟට ඇතුළු වුණොත් ඇඟේ තැන් තැන් වල දුවනවා පෙරේතය. එහෙම තියෙන ඒ ශක්තිය දුවනවා ඉතින්. පෙරේතයකට එන්න පුළුවන් මට්ටමට තිබුණ ගමන් රින්ගනවා ගිහිල්ලා. දුර්වල මනස්වලට තමයි විශේෂයෙන් ඒගොල්ලොත් ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ. මොකක් හරි එක්ක වෛරයක් තියෙන්න ඕන, එක්ක මොකක් හරි ඥාති සම්බන්ධතාවයක් තියෙන්න ඕන, මොකක් හරි එකක් හේතුවක් තිබුණොත් යනවා. තේරෙන්නේ නැහැ. මේ කොහොම හරි ඔය අපේ හිටපු ඔය ඥාති පෙරේතයෙකුත් ඔහොම ඇවිල්ලා මේ මාව හොයාගෙන ඇවිල්ලා මගේ ඇඟට ඇතුල් වෙන්න බැලුවට ඇතුල් වෙන්න බැරුව. ඌ ගිහිල්ලා ආයි වෙන එකේ ගියා ඇඟට ඇතුල් වෙලා. එතෙන්දි කියලා තියෙනවා මේ ඉස්සෙල්ලා හොයාගෙන ගියාලු හමුදුරු මේ ළඟට යන්න බෑ කිව්වලු. ආයි ගිහිල්ලා වෙන එකේ ගියා ඇඟට ඇතුල් වෙලා. එතකොට තමයි කියන්නේ අර පෙරේතයා. ආවල් කෙනාගේ ඇඟට ඇතුල් වෙන්න ගියා එයාට කිට්ටු කරන්න බෑ. සිවුරයි අවබෝධයයි දර්ශනය නිසා ලඟ වෙන්න බෑ. ආයි රිටර්න් ගියා. ගිහිල්ලා වෙන කෙනෙක් ළඟට ගියා. ඒ වගේම තමයි උප්පත්තිගත දරුවොත් පාපතර ශක්තියින් එක්ක එන කෙනෙකුට පින්බර අම්මා තාත්තා කෙනෙකුට ඇතුල් වෙන්න අම්ම කෙනෙකුට ඇතුල් වෙන්න බෑ. පින්බර අම්මා කෙනෙකුට ඇඟට ඇතුල් වෙන්න පින්බර ශක්තියින් තියෙන දරුවෙක්ම වෙන්ටෝ. නැත්තම් පෞකාර ශක්තියක් තියෙන කෙනෙක් ඇවිල්ලා පෞකාර ශක්තියින් තිබුණොත් ඇතුල් වෙනවාමයි. ඒ ඕකත් ඒකම තමයි. අරකත් දිෂ්ටියක් නේ ඇතුළට වහන්නේ. මේකත් දිෂ්ටියක් එන්නේ. සංසාර ගන්ධබ්බහා කියන එක එනවා. ඇවිල්ලා ඒ ගන්ධබ්බ ශක්තිය එතන හට ගන්නවා. ඉතින් මේ විදිහට මේ ජීවිතය අවබෝධ කරගෙන පින්නතුනේ අර කර්ම ශක්තිය සංසිඳවලා මේ විශ්ව ස්වභාවයට එකතු වුණාට පස්සේ එතන ඉඳලා එයාගේ තර්කය සංසිඳිලා ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාවය පවතිනවා. තර්කය සංසිඳුණා. තර්කයක් නැහැ. හදන්න දෙයක් නැහැ. හැමදේම ඇති වෙනව දකින්න පවතිනව දකින්න නැති වෙනව දකින්න ඒ කිසිම දෙයක් කෙරෙහි ලෝකයට බැස ගන්නතුව හැම දෙයක් කෙරෙහිම හිනා වෙලා ඉන්නයි තියෙන්නේ. වෙනස් වෙන ලෝකෙ වෙනස් වෙන විදියට බලලා හිනා වෙවි ඉන්නෝ. පුජ්‍යලෙක් නෙමෙයිනේ ඕනවල නිසා. පුජ්‍යලෙක් නෝන නිසා. ඉතින් බාහිර සිත බොහොම ඉක්මනින් ඒකාග්‍ර කරගත්තාම ආධ්‍යාත්මික සිතට බොහොම ඉක්මනින් පිවිසෙලා හොයාගන්න පුළුවන්. ආයි තව ටික වෙලාවක් අපි කායගත සතිහි භාවනා වේදෙම් බලන සංසම්. තමන්ගේ ඉරියව්ව ගැන හොඳට අවධානය යොමු කරන්න. තමන්ගේ ඉරියව්ව ගැන සිහිය පවත්වා ගන්න. තමන්ගේ දෙපය තියෙන විදිය, තමන්ගේ ශරීරය සමස්තයෙන් දැනෙනවා. තමන්ගේ ඉරියව්ව පිළිබඳව අවධානය යොමු කරාම සුවපත් වෙම්මා සුවපත් වෙත්වා සුවපත් වෙම්මා සුවපත් වෙත්වා සුවපත් වෙම්මා සුවපත් වෙත්වා සුවපත් වෙම්මා සුවපත් වෙත්වා හොඳයි සාදු. මේ ධර්මයේ යම් ගුණයක් අවබෝධයක් වැඩිච්ච අයගෙන් අහන්න කැමති, කොහොමද සිත සමාධි වෙන වේගය බොහොම ඉක්මනද? ඔව් ඒක තමයි. තුවටන් චිත්තං සමාධියන්ත මුඛවන්නෝ විපසිතති අසමූලෝ කාලංකරෝතේ කියන වචන වලින් කියලා දෙන්නේ බොහොම ඉක්මනින් හිත සංසුන් වෙනවා, සමාධිගත වෙනවා. ඒක අපි හිතලා සමාධියකටපත් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕනම දෙයක් හිතෙන් ඉක්මනින්ම ගිලිහි යන නිදහස් වෙලා යන ගතිය තියෙන, එහෙම විඳවන ගතියක් එන්නේ මේ ධර්ම අවබෝධයේ පුනේ පහල කරගත් අයට. ඒක ලැබෙන වරප්‍රසාදය. ඉක්මනින්ම ඔව් ප්‍රීති සුඛ ඒකාග්‍රතාව, ප්‍රීතියත් සැපයත් සුඛයත් ඇති වෙනවා ඒ විදර්ශනා අවබෝධය තුලින් හටගත්ත. නමුත් ඕක හම්බෙන්නේ නැහැ මේ ලේසියෙන් සමත භාවනාවන් වල. සමත භාවනාවන් වල මහා අරමුණු වලක පැටලිලා දිගට යන්නේ. දැන් එතකොට අපි මේ සරල අරමුණක් ගන්න මේ අපේ ගැඹීර අර සිතෙහි තියෙන දෙයක් නැති කරන්න නෙමෙයි, අපේ බාහිර මොළෙහි තියෙන අර එහෙට මෙහෙට දුවන සිතුවිලි පද්ධතිය පොඩ්ඩක් සංසුන් කරගන්න තමයි අපි මේ කයේ සිහිය පිටවා ගන්න වර්තමාණයට. එතකොට එතන ඒ සිහිය සංසිඳෙන්න විතරයි තියෙන්නේ, බාහිර එතන සංසිඳිච්ච ගමන් අධ්‍යාත්මය නෙවිලනේ තියෙන්නේ. අධ්‍යාත්මය නෙවීමට සම්බන්ධ වෙනවා, කනෙක්ට් වෙනවා. ඊට පස්සේ එයාගේ සමාධිය බොහොම පවිත්‍රායි, පිරිසුදුයි, බොහොම අලංකාරයි. ඒ නිසා ලොකු සුවයක්, ලොකු මේ සනසීමක් ලැබෙනවා, අහෝ සපතක්. අර මේ තේරුම් ගත්ත ඕ කායගත සතියට අදාළයි, ඉරියාපත වලට අදාළයි මේ අපේ කයේ දැනෙන දේවල් ටික. ඒක ස්වභාවික වෙන දේවල් ටික. දැන් ඇහි පිය හෙළන එක ස්වභාවිකයි. ඒක මනසේ සංසුන්කමත් එක්ක දැනෙන්න පටන් ගන්නවා. ඒ දැනීම් ස්වභාවයත් එක්ක එකඟ වෙනකොට මනස සංසුන් වෙනවා, මනස වැඩෙනවා, මේ දෙයාකාරයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් අපි මේ බාහිර සිහිය මේ පුරුදු වෙලා තියෙන ඉතින් එක එක අරමුණුත් එක්ක වේගෙන් ගැටිලා වැඩ කරන්නනේ. හරි හිතන්න ඕන, මෙහෙ හිතන්න ඕන, අතන හිතන්න ඕන, මෙතන හිතන්න ඕන. ඉතින් ඒක එහෙම හිතන්න පුරුදු වෙච්ච මේ මනසට අපිට අර එක පාරට අර අරමුණක් නැති කැඹුරට යන්න බෑ. ඒ නිසා අපි ඉස්සෙල්ලම සංසුන් බව ඇති කරගන්නවා මේ කායගත සතිය. බොහොම ඉක්මනින් මේ බාහිර ප්‍රස ටික සංසිඳුනට පස්සේ ආයි මේක මේ ප්‍රෙෂර් කරලා දිගට කරන්න ඕන එක නෙමෙයි. දැන් බත උයා ගන්නකන්නේ හට්ටිය පාවිච්චි කරන්නේ. ඒ වගේ අපේ අර මේ බාහිර කලබල තත්ත්වේ සංසිඳනකම් විතරයි අපි මේ භාවනාවත් කරන්නේ. ඊට පස්සේ මේක මේ කර බැඳගෙන ඇදගෙන යන්න ඕන එක නෙමෙයි. බත් තට්ටිය ඉදෙනක හැලියරත් කරන්න එච්චරයි. යනෝ සිතුවිලි අරමුණු වලට, විවිධ අතීත අනාගත බැඳිච්ච දේවල් වලට, ඔය හිත දේවල් වලට යනවා. ඉතින් මේකේ අර අපිට ඔව් ඊට පස්සේ ඒක තුල අර බැසගන්නේ නැති නිසා ඒක තුල දිගින් දිගට යන්නේ නැතුව ඒක පොඩ්ඩක් ඇවිල්ලා කරණම් දෙකක් ගහලා යනවා. ඊට පස්සේ තව වෙන කරණම්කාරයෙක් එනවා. එයත් පොඩි කරණම් දෙකක් තුනක් ගහලා වැඩ පෙන්නලා එයත් අයින් වෙනවා. අර නැට්ටුකාරය වගේ තමයි. ඉතින් ඔක්කොම නැටුම දිහා බලාගෙන ඉඳලා එයා මේ ආධ්‍යාත්මයටවත් බාහිරයටවත් ලෝකයටවත් කොහොමකත් නොඇලීමේ සංඥාව වඩනවා. ඒකට කියනවා විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනිරත සංඥා. සියලු ලෝකයන්හි නොඇලෙන සංඥාවෙන් එයා වාසය කරනවා. මොකද හේතුව එයාට ප්‍රකට වෙලා තියෙනවා අනිත්‍ය සංඥාව. මේ ධර්මයේ සියල්ලම අහලා අවසාන ප්‍රතිඵලය මොකද්ද කියලා අහුවොත් කියන්න තියෙන අනිත්‍ය සංඥාව. එච්චරයි. මොන වචන කතා කරත් මොන විකෘතියකට ගියත් එහන්න තියෙන මිනිස්සු ඔක්කොම අනිත්‍ය සංඥාවකට විතරයි. මේ කාටවත් මේ ලෝකෙ මොක වෙනසක් කරන්න බෑ. අනිත්‍ය සංඥාවට එන්නේ. මොකද අනිත්‍ය සංඥාව කියන්නේ? ඔව් සංඥාවක් නැති බව. අනිත්‍ය සංඥා කියන්නේ සංඥාවක් නැති බව, සංඥාවක් අල්ලගත්තේ නැති බව, සංඥාවක නොපිහිටී බව අනිත්‍ය සංඥා. සංඥාවක් අල්ලගෙන හිටියොත් නිට්ඨ සංඥා. අතෑරීම. එතනසෙම ස්වභාවයෙන් ලිහිලා ගියාට පස්සේ ඒක අපි කරලා කරන්න ඕනේ කිදීම මතු වෙන දෙයක්. ඉදීම මතු වෙන දෙයක්. ස්වභාවිකයෙන්ම මතු වෙන දෙයක්. දැන් මේ කාට හරි දැන් අපි කියන්න ඕනද මේ 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 ඔය එළියේ තියෙන ඔය වාහන පෙන්නලා මේ අර වාහනේත් අතාරින්න මේ වාහනේත් අතාරින්න ඔය ආරයත් අතාරින්න කියලා. එතකොට hina වෙලා කිය මං අල්ලගෙන නැහැ ඒකක්වත් මං අල්ලලා තියෙන්නේ මගේ වාහනේ විතරයි. මගේ වාහනවල අල්ලගෙන නැන්නේ ඒක මට බරක් නෑ මොකද මං අල්ලගෙන මගේ වාහනේ විතරයි. එතකොට අතාරින්න ඕන අතාරින්න කියන්න ඕන ආගේ වාහනේ මොකද්ද ඉස්සෙල්ලා අර අර තියෙන සුදු පාට එක අන්න ඒක අතාරින්න කියන්නේ. ඒ අල්ලගැනීමේ ස්වභාවය මේ රූප තිබුණට රූප හැම එකක්ම අපි අල්ලගන්නේ. එතකොට මේ සංඥා තිබුණට සංඥා හැම එකක්ම උපාදාන කරන්නේ. නමුත් මේ සංඥා තුල මමෙක් ඉන්නවා මගේ ආත්මය තියෙනවා කියන වැටහීම දර්ශනය આવොත් මෙයා සංඥාව අල්ල ගන්නවා. ඊට පස්සේ සංඥාව මම වෙමි මගේ ආත්මය වෙමි කියලා ගන්නවා. ඊළඟට ඒ සංඥාවත් එක්ක බැඳිච්ච දේවල් කෙරෙහි අන්න පටලැවිල්ල හදා ගන්නවා. බලනකොට මිනිස්සෙක් ඇලිලා තියෙන්නේ වෙන කාටවත් නෙමෙයි. තමන්ගේ සංඥාවකට. දැන් මහත්මයා කියලා හදාගත්ත සංඥාවට තමයි ඇලිලා ඉන්නේ. තෝර කියලා හදාගත්ත සඤ්ඤාවට තමයි ඇල්ලලා තියෙන්නේ. මොකද අර නෝන කියලා හදාගත්ත සඤ්ඤාව මුලින්ම හැදුවේ කපුවනේ. ඒ කපු සඤ්ඤාවේ තමයි ඉන්නේ. අනේ මහත්ය කියන්නේ ඇහැක් කරලා බල්ල නැහැ කොල්ලෙක් දියන්නේ. ඒ සඤ්ඤාවෙන් ඉන්නේ මහත්තුරු. ඒ මලක් වගේ හැදුවේ අපි ඒ දරුවෝ. ඒ සඤ්ඤාවෙන් ඉන්නේ. කියලා ඉන්නවා. ඉතින් කොල්ල දිහා බැලුවත් එහෙමයි. අපේ ළමයා සුරා පොදක් කට තියලා නැහැ. බිව්වොත් බොන්නේ බෝතලයක් විතරයි. ඉතින් ඒ වගේ ඈ ඒ වගේ තියෙනවා. ඉතින් අර දාපු සංඥාව තමයි තියෙන්නේ. ඒක තමයි තියෙන්නේ. ඔක්කොම තියෙන්නේ ඒක. තියෙන තරමක් තියෙන නැත්තම් හරි සංඥා නැතුව බලන්න පුරුදු වෙන්න විවෘතව බලන්න පුරුදු නිදහස් බලන්න ආන්න එතන තමයි තත්ත්වාකාරය පේන පවතින ස්වභාවයෙන් පවතින ස්වභාවය පේන පවතින ස්වභාවය දැක්කද දුටුදී දුටු පමණ ඕක තමයි පැවැත්ම පවතින ස්වභාවය කියන්නේ ඕක දුටුදී දුටුම පමණයි ගැටීමක් නැහැ ඇලීමක් නැහැ දුටුදී දුටු පමණයි දැන් මේ සද්ධර්මයේ අවබෝධ වෙච්ච අයට මේ ළඟම කෙනෙක් මිය ගියත් එච්චර ලොකු මහා කම්පන දුක් නැහැ. මොකද ඒක සිද්ධි ධාමයක් ඒක වෙනවා කියලා දන්නවා ඒක ලෝකේ ඒක සිද්ධියක් විතරයි ඒක දැක්ක දැක්ක විතරයි කියලා. ඉතින් ඒ නිසා මේ ඥාතීන් ඇවිල්ලා බලයි ඔසරේ මේකනම් ඉඳලා තියෙන මරණකම්ම තමයි බලාගෙන කියලා. නෑ ඒක නිසා නෙමෙයි අවබෝධය නිසා. ඒකත් නැත්තම් වටහලා දෙන්නේ නැත්තම් හිතාගෙන බලහන්කෝ අර මිනිහට අර ගෑණිට අර මිනිහා මලා දුකක් නැ කඳුලක් එළුවේ නැ ඇඬුවේ නැ කියයි. ඒ ප්‍රශ්නේ වෙන මේ ධර්මයේ අවබෝධ වෙච්ච අයට ඇත්තටම හොඳටම තමන්ගේ ස්වාමියාට බොහොම ආදරණීය බොහොම කවුල් කරනවා. නැතුරාට පස්සේ අඬන්නේ නැහැ කියලා අසල්වාසීන් කියනවා බලහන්කෝ ඇඬුවේ නැ. අර ගෑණි නැති වුණා ඇඬුවේ නැ. අර අසල්වාසී අම්මා තාත්තා නැති වුණා ඇඬුවේ නැ. නේ අවබෝධය නිසා. මේක මට සාධාරණයි අම්ම තාත්තට සාධාරණයි මේක සිද්ධියක්. ඒක යත අවබෝධයෙන් මොකක් සඳහා අඩන්නද ගෙන්න ගන්න අඩන්නද අඬවහම අවදි වෙනවද මොකද්ද ඒක ප්‍රතිඵලෙ මොකක් එහෙම එකක් එන්නේ නැහැ. දැන් රහතන් වහන්සේලා බුදු කෙනෙක් නැති උනායි කියලාවත් ඇඬුවා කියලා නැහනේ. වහන්සේලා නිහඬව ශූන්‍යින් භාවයෙන් බලා සිටියා. සාමාන්‍ය චරිතයක් වෙන්නේ නැහැ. නමුත් යම් නිහඬ ධර්ම සංවේගයෙන් බලා සිටියා. ආනන්ද හාමුදුරුවෝ සෝහාන් මාර්ගඵලයේ සහ මාර්ගයේ හිටපු නිසා උන්වහන්සේට කම්පන වේග දැනුණා. එම් මෙහා කටේට දැනුන්නේ නැහැ. මෙහා කටේට දැනුන්නේ නැහැ. ඉතින් අද දවසේ අපේ ධර්ම ආනුශාසනාව, ධර්ම සාකච්ඡාව, භාවනා මෙතනින් නිමා වෙනවා. ඔබ හැම දිනාම උදෑසන සිට මේ දක්වා යම් දහම් මගක යෙදුණා. ඉතින් ඔයත්තුන්ට අද දවස ප්‍රයෝජනවත් වුණාද? එමයි. ඒ ප්‍රයෝජනය තවත් වැඩි දියුණු කරගන්න හැම දිනම එනම් ප්‍රසාදය පළ කරන සාදු නාදයක් පවත්වන. ඒ වගේම පින්නතුන් හැම දිනාටමත් කායික නිදුක් නිරෝගී සුවපත් භාවය වගේම මානසික නිදුක් නිරෝගී සුවපත් භාවය වාවා තව තවත් සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා තමා දෙසට මේ බලන්න ධර්මයේ සමග ජීවිතයේ ගලපා බලන්න ප්‍රත්‍යක්ෂතාවයක් මුල් කරගෙන ධර්මයේ සොයන්න හැම දිනාටම අවශ්‍ය කරන ශ්‍රද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥා බල පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.